දෙදහස් විකුලහ වසරේ දොළොස්වනි මාසේ විසි පස්සනිදා නත්තාල් දවස විශේෂ වැඩ සටහනක් හැටියට මේ වැඩ සටහන සංවිධානය කරලා දවසපුරා සිදු කරනු ලබන භාවනාත්මක වැඩසටහන හැටියට පවත්වන්න බලාපොරොත්තු වන්නේ විශේෂ වැඩසටහනක් වන්න හේතුවක් තියෙනවා. පින්වතුන්ට ඒ හේතුවත් පැහැදිලි කළා. මොකක්ද ඒ හේතුව කියලා? ජීවිතේ ලොකු පාරමිතා පුරාගෙන ලොකු ගවේෂණයක් කරලා ලොකු කැපවීමක් කරලා මම් මුලා වුණු කෙනෙක් නිවැරදි මාවත සොයාගත්තාම ඒක ජීවිතේ හොඳ දිනයක් දවසක් බවට පත් වෙනවා. නමුත් නිවැරදි ප්‍රඥාවක් තිබුණ නැති වුණොත් තමන්ගේ මුලාව තමන්ට දැක ගන්න පුළුවන් කමක් නැහැ. තමන් ඉස්සෙල්ලා තමන් ඉන්න මුලාව අඳුන ගන්න පුළුවන් කම තියෙන්නත් ඕන ලොකු ප්‍රඥාවක්. ඊළඟට ඒ මුලාවෙන් නිදහස් වෙන්නත් මිනිස්සෙක් ළඟ තියෙන්න ඕන විශාල ප්‍රඥාවක් සහ වීරියක් තියෙන්න ඕන. ජීවිතයේ දිහා සසර පුරුද්දට නිසා වෙන්නේ නැති ධර්මානුකූලව නුවණැසින් බැලූ නිසා ජීවිත අවබෝධය ඇති කරගන්නට විවිධ සිතුම් පැතුම් පහළ වෙලා කුඩා සමයේ ඉඳලාම තුරුණුවන් ගුණ වන්දනා කරපු, තුරුණුවන් දිහා බලාගෙන හිටපු බුදුරජාණන් වහන්සේගේ බුදුරුව දිහා බලාගෙන හිටපු බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාව උපදවාගෙන හිත කය වචනයකින් තුන්දොරින්ම ක්‍රියා කරපු කුඩාම පැවිදි ජීවිතයක් තිබුණා. ඒ තමයි අවුරුදු 12දී පැවිදි ජීවිතයට පාත්�ර වුණා 1992 වසරේ ජනවාරි මාසේ. ඒ විදිහට පැවිදි භූමියට පත් වෙලා එහෙම කල්ගත වෙනකොට කුඩා කාලේ නිසා අවබෝධය නැහැ. එහෙම ක්‍රමානුකූලව හැදිලා වැඩිලා ඊට පස්සේ බණ භාවනාවන් අතට යොමු වෙලා බණ භාවනාවන් සොයා ගැනීම සඳහා නැවතත් ආරණ්‍යගත පැවිදි භාවයක් ලබාගෙන මේ ධර්මානුකූල ඒ කටයුතු හොයාගෙන යන්ට කල්පනා කළා. එතකොට අපිට හමු වෙනවා විවිධ සාන්තුවරු, ශාස්ත්‍රවරු, පූජකවරු, ස්වාමීන් වහන්සේලා, ගිහි පැවිදි, උගතුන්, විද්වතුන්, දාර්ශනිකයන් අය හම් වෙනවා. ඒ හැමෝටම ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දීලා ඒ ඇත්තන්ගේ තියෙන සැනසිල්ලේ ප්‍රමාණය, ඒ ඇත්තෝ විඳින සැනසිල්ලේ ප්‍රමාණය කොච්චරද කියලා බලනවා. බලලා ඒ දේ තුලින් අපිට සැනසෙන්න බැරි නම් අපි ඒ දේ මගහැරලා ඊළඟට වඩා ඊට වඩා දෙයක්, ගැඹුරු දෙයක්, අර්ථවත් දෙයක් හොයාගෙන යනවා. ඒ ලෝකේ එක එක ප්‍රමාණයන් වලින් එක එක අයට සැනසෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ අවසානයේ මේ නිවන් ධර්මයම තේරුම් ගන්න කම්ම සැනසීමටපත් වෙන්න එපා, සෑහීමටපත් වෙන්න එපා කියලා. ඕක මුලින්ම දේශනා කළේ හස්තිපදෝපම සූත්‍රය. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මුලින් මෙහාට දේශනා කළේ ඒකයි. මොකද අපේ බෞද්ධ හරීම අල්ප දේවල් වලින් නතර වෙනවා. දානෙන් නතර වෙනවා, සීලෙන් නතර වෙනවා, භාවනාව පොඩ්ඩක් කළා නතර වෙනවා. ඒ නිසා ඒවයින් නතර වෙන්න එපා, සෑහීමටපත් වෙන්න එපා කියන කාරණය ඉගැන්නුව මුලින්ම හස්තිපදෝපම සූත්‍රය. ඒ වගේ අපිත් මේ පින්නතුන් ඒ සූත්‍රය දන්නවනේ නේද? මතකයිනේ නේද? රැතෙක්ගේ අඩි දැකලා නතර වෙන්න එපා, දල පහරවල් දැකලා නතර වෙන්න එපා, ඇතා දකින්නකම්ම යන්න කියලා කියන මේ සලකුණු දැකලා නතර වෙන්න එපා කියන එක හස්තිපදෝපම සූත්‍රයේ තියෙන. ඒ වගේ නතර නොවි විවිධාකාර ගිහි පැවිදි උදවිය සමග සාකච්ඡා කරමින්, ඒ වගේම බොහෝම දාර්ශනිකව සිටපු දාර්ශනිකයන්ගේ පොත්පත් හොඳින් කියවලා උගත් විශිෂ්ට දාර්ශනික කරුණු කාරණා කියන ස්වාමීන් වහන්සේලාට අහුම්කන් දීලා ජීවිතයේ තමන්ගේ දර්ශන ඥානය ඉහළට මුදුන් පමුණුවා ගනිමින් ක්‍රමානුකූලව සිටිද්දී ඒවා බලයක් කරගෙන ශක්තියක් කරගෙන ඒ ගමන ගිහිල්ලා ගිහිල්ලා යම් දවසක තමන් බලාපොරොත්තු වූ ස්ථාවරය ස්ථානය තන තමන්ට ලැබුණු දවස විශේෂ දවසක් කොට සලකනවා. අනිත් කාල පරිච්ඡේදය එහි ගමන් මග හැටියට ගමන් කාලය හැටියට සලකනවා. එතකොට ගමන් කාලයේ තිබුණු මහන්සියක් කැපවීමක් නිසා තමයි ඒ අදාළ ස්ථානය අපිට ලැබුණේ. ඒ නිසා මග කෙනෙක්ගේ වැදගත් නැහැ කියන්න බෑ. මාර්ගයත් ඉතාම වැදගත්, ගමන් අවසානයත් ඉතාම වැදගත්. එතකොට ජීවිතයේ අපිට උවමනා කරන්නේ සැනසීමදායක නිවුණු ජීවිතයක් ලබා ගන්න. නිවුණ කෙනෙක් කැමති නිවන් දකින්න, නිවිල ජීවත් වෙන්න, මානසින් නිවිල ජීවත් වෙන්න, අධ්‍යාත්මික මනසෙන් ගිනිගන්නේ නැති, පත්තු වෙන්නේ නැති, දැවෙන්නේ නැති ජීවිතයක් හදා ගන්න නැත්නම් මොන තරම් අගේද කියලා හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන දෙයක්. ඒ අධ්‍යාත්මික ගිනි ගැනීම දැවීම නතර කර ගන්න හොඳ මාර්ග උපදේශයක් මේ ලෝකේම හරිම දුර්ලභයි. ලෝකේමනේ ලෝකේ භාවනා ක්‍රම තියෙන ඕන තරම් තියෙනවා. ඒවායින් පූර්ණත්වයකටපත් වෙන්න බැහැ. නමුත් යම් යම් සැනසිරිදායක තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්. ඉතින් පූර්ණත්වයකටපත් වෙන්න පුළුවන් භාවනා ක්‍රම තියෙන ඉතාම දුර්ලභවයි. මේ ලෝකයේ පුරා පැතිරී තියෙන ඉතාම දුර්ලභවයි තියෙන්නේ. ඉතාම සුළු පිරිසක් තමයි මේ තත්ත්වයට පාත්‍ර වෙන්නේ. ඒකට හේතුව තමයි එකක් ඒකට කරන කැපවීම අඩුකමත්, එහි ප්‍රචලිත නැති බවත්, ඒ අවබෝධ කරගත්ත ඇත්තෝ වුණත් වැඩි වැඩි මේ දේවල් ලෝකේ කියාපාන උත්සාහ කරන්නේ නැතුව පාඩුවේ නිහඬ ජීවිත ගත කිරීමත් කියන මේ කරුණු කාරණා නිසා. ඉතින් මේ මොහොතේ වැයත්තන්ට මම උගන්වන්නේ මේ සිල්ලතුම් හොය හොය දන් දෙන්නවත්, පන්සල් වලට ගිහිල්ලා සුදුරේදී පුරවගෙන ඉන්නවත් එහෙම නෙමෙයි. එහෙම කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. යම් ප්‍රතිඵලයක් ඇති වුණාට ඒක වැදගත් වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ තමන් තේරුම් ගන්න, තමන්ගේ සැනසෙල්ල තමන් තෝරගන්න කියන කාරණේ. ඉතින් ඒ නිසා අපි මහන වුණේ මේ සසර උපදීන එක නතර කරන්න හිම හිතලා නෙමෙයි අපි බණ දහම් හෙව්වේ. අපිට උමනා කළා මෙලව නිවුණු ජීවිතයක් ගත කරන්න. මෙලව නිවුණ නම් ඒ නිවීම සසරටත් නිවීමක් හැටියට බලපාන. ඒ කියන්නේ මේ හිතේ තියෙන ගැටේ ගැට ගොඩ අන්තෝ ජටා බහි ජටා ගැට පිට ගැට මෙහිම වැටිච්ච මේ අවුල් සහගත හිත නිරවුල් කරගෙන සම්මා දිට්ඨිය එහෙම නැත්නම් නිවැරදි දැකීමක් එහෙම නැත්නම් ශාන්ත සැනසිරිදායක දැක්මකින් යුතු ජීවිතයක් ගත කරන්න ඕනේ කියන අදහස තමයි තරුණයෙකුට එන්නේ. වයසට ගියාම තමයි ඉතින් ජීවිතේ පාවෙලා කලකිරිලා ආයෙනම් උපදින්නපා කියලා කෑ ගහන්නේ. එතකොට නමුත් තරුණයෙකුට එන අදහසක් තමයි තමන්ගේ ජීවිතයේ ඇත්ත తත්ත්වය තමන් දකින්න ඕන කියන අරමුණ අදහස එනවා. ඉතින් ඒ අරමුණ අදහස ඇවිල්ලා අර හිතේ තිබුණු තරුණ කාලෙම හිතේ නැගිලා තිබුණා අපූර්ව අදහසක් මට. ඒ තමයි નિરાයාසේ මානසිකව පැත්තෙන් ගත්තහම කිසිම ආයාසයක් නැතුව කිසිම දරාගැනීමක් නැතුව මේ තමන්ට පුළුවන්කම තියෙන්න ඕන ජීවත් වෙන්න. નિરાයාසේ ජීවිතයක්, අධ්‍යාත්මික નિરાයාසේ ජීවිතයක් තියෙන්න ඕන. ඒ નિરાයාසේ ජීවිතය තමයි හැමතැනින්ම හෙව්වේ. හැමතැනින්ම බැලුවේ નિરાයාසේ ජීවිතේ කොහොමද මේ අධ්‍යාත්මික નિરાයාසයක් ගොඩනගන්නේ. ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. එහෙම හිතුවට දැන් මම මොන નિરાයාස ජීවත් වෙනවා කියලා හැම වෙලින්ම පුළුවන් කමක් නැහැ. ඒක හරි අමාරු, අසීරු, දුෂ්කර ක්‍රියාකාරකමක් බවට පත් වුණා. ඒ අපි හරි මේ ලැබෙන කම්ම විවිධ වර්ගයේ භාවනාවන් වලට, දේශනාවන් වලට අහුම්කන් දුන්නා. ඒ හැම දෙනම යම් කිසි අඩුවක් දුටුවත් අපි හරිදීම හරියට තාම තමන්ගේ ජීවිතේට සම්බන්ධ වුණේ නැහැ කියලා දැනෙන නිසා ඒ සමයේදී ඒවට දුසක් නොකිය ඒව මගහැර දාලා හරිදී හොයාගෙන හොයාගෙන ගියා. ඉතින් අතන තියනවා නේවන මෙතන තියනවා නේවන මෙතන මාර්ගඵල තියනවා කියලා කිව්වහම අපි අර පිටින් එකපාරටම එතන නැහැ මෙතන නැහැ කියලා අපි ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒ කියන ඕනම භාවනාවක් ඕනම කැපවීමක් කරලා සිදු කරන්න භාවනා වඩන්න අපි පුරුදු වෙලා හිටියා. ඉතින් අවසානයේ අපිට තේරුණා මේ සියල්ලගෙන්ම නිදහස් වෙන මාර්ගය දේශනා කරන ගුරුවරු මෙන්න මේ අයයි. මෙන්න මේ අයගෙන් නම් මෙන්න මේ නිදහස ලබා ගන්න පුළුවන් කියලා ලොකු කැපවීමක් කරලා ලොකු පරිත්‍යාගයක් කරලා නුවණ විහිසවල ඉතාම සුළු කාලයකින් පුළුවන්කම ලැබුණා ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ඇටියට. ඒ කියන්නේ දහම් මඟ බොහොමයි. නමුත් විශේෂ කාලයක් තමයි මේ අවබෝධ කරගත්ත තව කෙනෙක් හමුවෙන් අවබෝධය ලබා ගන්න මාස 3ක වගේ කාලයක අධික වීර්යයක් අධික වෙහෙසක් යොදලා ඒක තේරුම් ගත්තා. ඉතින් විශේෂ දවසක ඒක යෙදුනා. මේ වගේ නත්තල් දවසක අඟහරුවාද දවසක් වත් යෙදිලා තිබුණා. එදා ඒ දේශනේට මම වැඩම කළා. වැඩම කළාම මම සාකච්ඡාවක් කිල්ලුවා. මට සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා කියලා. මම සාමාන්‍ය ප්‍රශ්න වැඩි අහන කෙනෙක් එහෙම නෙමෙයි. මම ගොඩාක් වෙලාවට මගේ බුද්ධි ඥාණයෙන් උපරිමයෙන් මම විසඳ ගන්නවා. ඒ වගේම දේ කරන ලද දේශනාවල් ලැබුම් කන් දීලා ඒ දේශනාවන් අතර මේ ප්‍රශ්නෙට පිළිතුරක් තිබුණද කියලා බලනවා. එහෙම නැතුව එන ප්‍රශ්න ඔහේ භාගය තියහන්නේ. ඒ ප්‍රශ්නයක් හැටියට තියෙන දෙයක් ප්‍රබල දෙයක් තමයි ප්‍රශ්නයක් හැටියට අහනවා. එහෙම ඇසීමෙන් හොඳයි. සාමාන්‍ය සාකච්ඡා කළ යුතුයි. සුළු ප්‍රශ්නයක් වුණත් ඇසිය යුතුයි. අපි හොඳට ඒ දේශනා අතර නොතිබිච්ච කාරණයක් වෙන්න ඕන. ඒ වගේම තමන්ට නුවණින් විසඳ ගන්න බැරි වෙච්ච කාරණයක් වෙන්න ඕන. අනේ එතකොට තමයි මේ ප්‍රශ්නේ අහන කෙනාට ලොකු බලයක් තියෙන්නේ. දැන් දේශනාව අතර කියවිනු පිළිතුරක්ම ආයි ප්‍රශ්නයක් කරගෙන හුවොත් එහෙම එතකොට දේශකයාට හිතෙනවා මෙයා මේක හරියට අහලා නැහැ නේද කියලා හිතනවා. කල්පනා කළා නැහැ නේද කියලා හිතනවා. ඉතින් ඒ නිසා තමන්ට ඇත්තෙම ගැටලුවක් වෙච්ච දෙයක් ඒ වගේම දේශනා අතර කියුනේ නැති ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඇසිය යුතුයි. ඉතින් විශේෂ සාකච්ඡාවක් අපි ඉල්ලලා ඒ සාකච්ඡාව ලබා දුන්නා. ඒ දේශනාව අවසානයේදී මට වෙනම ස්ථානයකදී වචන 25ක් වගේ පොඩි කාලයකින් කතා කරන්න පුළුවන්කම ලැබුණේ. නමුත් මම පැය ගානක සාකච්ඡාවක් බලාපොරොත්තු වෙමින් වාඩි වුණේ. නමුත් පැය විනාඩි 5ක් යන්න කලින් ඒක මගේ ප්‍රශ්න ගැටළු ටික විසඳ ගන්නට හැකියාව ලැබුණා. ඒ ප්‍රශ්න කොහොමද විසඳෙන්නේ? ඒ ගැටළුව කොහොමද විසඳෙන්නේ? ඒවා මොන මාර්ග ඵලයේද? එහෙම නැත්නම් මොන වගේ தத்துவයක්ද කියන්න මම දන්නේ නැහැ. ඒකවට මම නම් මුකුත් දාලා නැහැ. ඒවා මාර්ගඵල නම් නෙමෙයි වෙන්නේ නැති මොනවද මන් දන්නේ. නමුත් ජීවිතේ තමා ළඟ තිබුණු බැඳිලා තිබුණු මහා බලවේගයක් මහා ශක්තියක් තමව නිතරම පුච්ච හිටපු තමන්ගේ ගිනිමෙල. ඒ නිසා ඉවත් කරන්න මට හැකියාව ලැබුණා. ඒ තමයි මම නිතරම උත්සාහ කළා මම මේ ඉන්ද්‍රියන් හයෙන්ම නිදහස්ව දර්ශනය පහල කරගන්න ඕන කියලා. මොකද මම දැනගෙන හිටියා මේ ඉන්ද්‍රියන් හයේ ලැබුම්ගෙන ඉන්න කම්ම. කියන්නේ tempත් වෙලා ඉන්ද්‍රිය හයේ ජීවත් වෙන කම්ම සැනසෙල්ල නැහැනේ. ඉන්ද්‍රියන් හයේ ජීවත් වෙන කම්ම සැනසෙල්ල නැහැ කියලා දැනගෙන හිටියා. ඉතින් බැලුවා මේ ඉන්ද්‍රියන් හයෙන් කොහොමද පිට වෙන්නේ? එළියට පැනලා මේ ලෝකේ දකින්නේ කොහොමද කියලා බැලුවා. ඉතින් බැලුවම කොච්චර බැලුවත් ආයි අපි වැටෙලා තියෙන ඉන්ද්‍රියන් හයටම තමයි. එකෙච්චර හිතින් මවාගත්තත් මම ඉන්ද්‍රියන් හයෙන් තොරව බලන්න ඕන කියලා අර ඉන්ද්‍රිය ඥානයට සම්බන්ධ වෙලා තමයි අපයි බලන්නේ. හොඳට බලන්න. ඔයත් හොඳට කල්පනා කරලා බලන්න. ඉන්ද්‍රියන් හයේ ඥානයට ආයි සම්බන්ධ වෙලා තමයි ලෝකෙ දිහා බලන්නේ. අර ඉන්ද්‍රියන් හයෙන් නික්මිච්ච දර්ශනයම ලේසියෙන් පහළ වෙන්නේ නැහැ කෙනෙකුට. ඉතින් අන්නේ විදියට තමා ළඟ තියෙන ඉන්ද්‍රිය ශක්තියෙන් තමන් නිදහස් වෙන්න තිබුණු බාධාවක් තිබුණා මේ මොහොතේදී. ඉතින් මගෙන් ඇහුවා මේ එක එක භාවනාවල් පිළිබඳව තාමත් විශ්වාසවත් නැති නේද කියලා. දැන් සාමාන්‍ය අයත් තියෙනවානේ අර භාවනාවක් නැති මේ භාවනාවක් නැති අතන ලොකු මධ්‍යස්ථානයක් අතන ලොකු තැනක් අර ලොකු කෙනෙක් කියලා. ඒ ලොකු නිසා හා ඒ පරම්පරාව නිසා හා කල්පනා කරලා ඔක එතන ඇති කියලා හිතනවා මිසක් දර්ශනයක් ඇතුව හිතනවා නෙමෙයි. ඉතින් ඒ වගේ සරල සිතුම් පැතුම් තියෙන කෙනෙක් නෙමෙයි මම. මං කෝවා එහෙම නැහැ. මට මං දන්නවා නිවන් මඟ කියන එක තෝරගන්න තියෙන විදර්ශනාවේ. කියන්නේ පරේෂණේ පරේෂණේ බුද්ධිමේ ගවේෂණයකින් සොයාගත්ත දෙයක් බුදුහාමුදුරුවෝ. එහෙම නැතුව මේ කොහෙවත් මේ හිත තියාගෙන ඉඳලා හත් කළා ලබා ගත්ත දෙයක් නෙමෙයි. පරේෂණාත්මක හොයා ගැනීමක් මේ නිර්වාණය කියන ධර්මය. ඒ නිසා තමයි බණ කියද්දි නිවන් දැක්කේ. මොන සමාධියක්වත් ඇතුලේ නැහැ බුදුහාමුදුරුවෝ ඉස්සර බණහාදී නිවන් දැක්කා. අපෝතේ හැමතැනම තියෙනවා. ඊට පස්සේ මේ මහා පච ගොඩක් දාලා තියෙනවා මේ එහෙම නිවන් දකින්න බෑ කියලා. එහෙම ඇති දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරද්දිම නිවන් දැක්කා. ඒ නිවන් දැක්ක හේතුව තමයි විදර්ශනා භාවනා ක්‍රමය. කියන්නේ විදර්ශනාව මේ මොහොතේම සිද්ධ වුණා. එතකොට අපි කිව්වා එහෙම භාවනාවල් වෙන වෙන ගේවල් ගැන හිතන්න දෙයක් නැහැ. මම අනිත් ඒවා ප්‍රගුණ කරලා තියෙනවා. නමුත් ඒවයි වල තියෙන ස්වභාවයත් මේකේ තියෙන ස්වභාවයත් මම හොඳට දන්නවා. ඒ භාවනාවල් එක තැනක රැඳෙනවා, සමාධියක් වැඩෙනවා, ඒක කඩාගෙන වැටෙනවා. ඒක හොඳයි. ටික කාලයක් කරනකම් හොඳයි. ඊට පස්සේ වැඩක් නැහැ. දැන් මේ தත්වයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා සියල්ලගෙම නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවායි කියලා මම දකිනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල හොඳයි කියලා හරි කියලා මම දන්නවා කියලා ඉතින් පැහැදිලි කළා. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේට ඉතින් මේ භාවනාව මොකද මේ වැඩෙන්නේ නැති කියලා බලනවා. ඒ ඉතින් බලලා හරියට තේරුම් අරගෙන තමන් කිව්වා මට මේ නිවන් මඟ පිළිබඳව නිවන පිළිබඳව අල්ලේ තියෙන රේඛා වගේ පැහැදිලි කියලා. දැන් තමන්ගේ අත්ලේ තියෙන රේඛා ටික මේ මතර ගත්තාම හොඳට පැහැදිලිව පේනවනේ. ඒ වගේ බන කීමේ හැකියාවත් තර්ක කිරීමේ හැකියාවත් ඒ ඔක්කොම පිටතලා තිබ්බා. නමුත් ඉතින් මම දන්නවා නම් මගේ හිත ඇතුලේ තාම තමන්ගේ හිත ඇතුලේ තියෙන ලිප අයින් වෙලා නැත්තම් ගින්ද අයින් වෙලා නැත්තම් තමන්ද තේරෙනවනේ. ඉතින් මං කව මං නුවණින් නම් නිවන කියන්නේ මේකයි, ධර්ම කියන්නේ මේකයි, නිවන තියෙන්නේ මෙතනයි කියලා ඔක්කොම දන්නවා. හැබැයි ඒක ප්‍රායෝගික වෙලා නිවනක් නෑ තාම මට කියනවා. මොකද මාර්ගඵල හරි මොනවා හරි මේ කවුරුත් දෙන්න නෙමෙයි ඕන අපිට දැනෙන්න. අපි ලබන දේ අපිට දැනෙන්න ඕන. එහෙම නැත්නම් වැරද්ද තියෙනවා. ඉතින් අපි දැනෙන්නේ ලබන්න දැනෙන්නේ. ඉතින් මං කෝ මට ඒ මන් තුල තාම ආත්මීය දෘෂ්ටිය දිනනවා. මං ඒ පදනමින් බලනවා. මම ලෝකේ දිහා අර ඉන්ද්‍රිය ඥානයෙන් තොරව ඒ ධහම ගැන කියන්න කතා කරන්න දකින්න පුළුවන්කම ලැබුණා. ආයි ආයි අපි මොකද වෙන්නේ? ආයි ආයි අපි වැටෙනවා ඉන්ද්‍රිය ඥානයට. එතකොට මේ ඉන්ද්‍රිය ඥානයට වැටෙන නිසා ඉතින් අපි කියන මේක මේ කොච්චර මට පැහැදිලි වුණත් කොච්චර මට තේරුම් වුණත් තේරුම් ගියා මෙතන අඩුවක් තියෙනවා. එහෙනම් අඩුවක් තියෙනවා. අඩුවක් තියෙන කියන්නේ මට මේකේ යථාභෝධය නෑ. යථාභෝධය වෙනවා කියලා කියන්නේ අදාළ පරිවර්තනය වෙන්න ඕන. දැන් අපි එළියේ සීතලයි කියලා පිට ඉඳලා දැනගත්තාම ඒ දැනගන්න ස්වභාවයයි එළිය ඇත්තටම සීතල නම් එළියට ගිහිල්ලා ඉවරලා ඒ සීතල ඇඟට දැනෙන ස්වභාවය අතර අනිවාර්ය වෙනසක් තියෙනවා. ඒ වගේ ජීවිතයේ අපි මේදී මවන ක්‍රමයට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. ඒ తත්වේ හිතන් ඉන්නවට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙන ඉතින් කිව්වා මේක මට කියන්න පුළුවන් දේශනා කරන්න පුළුවන්. දැන් ඕන තරම් ඉන්නේ දැන් මම නම් එච්චර දුර දේශනා කරන්නේ නැහැ. නමුත් ඉතින් අපි කියන්නේ රටේ කොච්චර ඉන්නවද සෝවාන් මාර්ගඵලයෙන් පටන් ගත්තන් රහතන් වහන්සේගෙන් ඉවර කරන්නේ. මේ කවුද? කවුරුන්ද? ඒ අයද තමයි කියන්නේ නියම අන්ධයෝ. පළවෙනි එක දන්නේ නැහැ, දෙවෙනි එක දන්නේ නැහැ තමයි. ඒගොල්ලෝ නිකම්ම නිකම් පාඩමක් කියන අය. අර පොතේ දීපිච්ච පාඩම කියන අය. එහෙම පාඩම් වලින් නිවන් දකින්න පුළුවන්ද? කියපු කෙනාට නිවන නැත්තම් අහන කෙනා නිවන් දකීද? දකින්නේ නෑනේ. ඇස් ඇති ඇස් නැති කෙනෙක් යමක් දිහා බලලා යම් ප්‍රදේශයක් දිහා බලලා විස්තරයක් කරනවා. එතකොට ඒක හරි කියලා බාර ගන්න පුළුවන්ද කාටවත්? නෑ. එතකොට නිවන් ධර්මයේ දැක්කේ නැති කෙනෙක් කියලා කියන්නේ අන්ධෝ. ඉතිපස්සයක් නෑ. අන්ධයි, මිත්‍යා දෘෂ්ටියයි. එතකොට මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මේ සම්මා දිට්ඨිය ගැන කොච්චර කතා කළත් හරි දේ නෙමෙයි කතා කරන්නේ. ඒ කියන දේ හරි, ඊටාම නෙවැරදි. ලෝක සත්‍යද නෙමෙයි ඔහු පාඩම් කරපු පොතට. හරියටම හරි. හරියටම හරි. දැන් සමහර විභාගත් තියෙනවනේ. ඒ උත්තරේ හරියටම හරි විභාග දෙපාර්තමේන්තුව දීපු උත්තරේ විතරයි. හැබැයි ලෝක සත්‍යෙට ඊට වඩා වෙනස් සත්‍යයක් තියෙනවා. දැන් මගේ කවුරු හරි ඇහුවොත් එහෙම ලෝක ගෝලයේ ගෝලාකාරය කියලා මුලින් සුවාගත් විද්‍යාඥයා කවුද? ওই බටහිර විද්‍යාඥයෙක් නමක් නේ දාන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව. නමුත් ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 30,000කට කලින් ජෝතිර්වේදයේ කල්ලා කතා කරලා තියෙනවා මේ ලෝක පොළේ ගෝලාකාරයි කියලා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි ඔය අයත් කරගෙන යන්නේ. ඒ නිසා ඒක ගැළපෙන්නේ එතෙන්ට විතරයි. ඒ නිසා ඒවනි තත්ත්වල් වලින් හුදෙක් නිෂ්කාරණ වචන රාශියක් ඇහෙනවද පමණක්ද කියලා කාට කාටත් ඉතින් හිතන්න බලන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි ඉතින් ඇත්ත කතාව. ඒකට දොසක් කියන්න බෑ. ඉතින් වරදක් නෑ. හොඳයිනේ. හොඳයි ඉතින්. එහෙම හරි පාඩමක් හැටියට හරි ඉගෙන ගන්න එක හොඳයි. නමුත් අපිට අවශ්‍ය කරගන්නේ අවශ්‍ය වෙන්නේ පරිවර්තනයක් වෙන්න. පරිවර්තනයක් වෙන්න. ඉන්න තත්වයෙන් ඉන්න තැන නිවිලා හොඳ නෑ කියලා Tamanට හිතනවා. මගේ මේ තියෙන මානසිකත්වය, තියෙන ස්වභාවය, අනාගත දුක්ඛෙන, වර්තමාන දුක්ඛෙන, අතීත දුක් සිහිපත් වෙන තැනක් කියලා Tamanට හිතෙනවා නම් මම මේක අවම කරගන්න නැති කරගන්න ඕනේ කියලා හිතෙනවා නම් අන්න එයා තමයි විනසක් හොයන කෙනා. දෙවීමකට පිටුපාග පිට මනසෙන් නම් ඉතින් එක එක වෙලාවල් වලට එක එක මානසික තත්ත්වවල ඉතින් ඇති වෙලා පහ වෙලා යනවා. නමුත් ඕකේ අපේ එක දිගට දැවෙන මනසක් තියෙනවා, ගැඹුරු මනසක්, යටි හිතක් තියෙනවා. ඒක නිතරම එකම එක සමානව දැවෙනවා. මමංකාරයෙන් දැවෙන මනසක් තියෙනවා. පුදුම මමංකාරයකින්නේ දැවෙන්නේ ඔය පුතඥයාගේ හිත හැමතිස්සෙම පත් වෙන්නේ ගිනි අරගෙනදී. මමංකාරයෙන් දැවෙනවා. මමංකාරයෙන් දැවෙනවා. ඒක පුතඥයෙකුට මූත්ම කරන්න බෑ මමංකාරයෙන් තරව. හැම දෙයක්ම කරන්නේ මමංකාරයෙන් හිතුවයි. එහෙමනම් මේ මමංකාරයෙන් දැවි දැවි ඉන්න හිත Tamanට තේරෙනවා නම් මේ හිත Tamanට මේක උදුරා ගන්න හිතනවා. උලල විසි කරන්න හිතනවා. ඒ විදිහට මේ උගුලල විසි කරන්න තියෙන කල්පනා කරලා බැලුවා. ඉතින් මොනවද මේ තියෙන බාධා? ඉතින් මම බැලුවහම මට මොකවත් එහෙම ආසාවක් නැහැ. මේ මම උපයෝ විතරක් නෙමෙයි, මේ ඕන මේ ධන සම්පතක් නෙමෙයි, ස්ථානයක් ගොඩනැගිල්ලක් නෙමෙයි, දරුමල්ලු නෙමෙයි, කවුරුත් නෙමෙයි, කිසි දෙයක් නැහැ. බලයක්ද, නිලයක්ද, ප්‍රසිද්ධියක්ද මට ඒවත් ඕනේ නැහැ. මම මුකුත් අල්ලගෙන නැහැ. නමුත් ඇයි මන් නිදහස් නොවෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඇත්තන්ටත් එහෙම කල්පනා කරන්න වෙයි. ඇයි ඇයි මට පූර්ණ මානසික නිදහසක් අධ්‍යාත්මික ගොඩනැගෙන්නේ නැත්තේ? ඇයි? මොකද හේතුව? මොකද බාධකය? කොතනදේ ආවරණය, කොතනදේ බැඳීම, කොතනදේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා බලනවා. අන්න එහෙම බලනකොට එක එක එක්කෙනාගේ තියෙනවා අර පෙන්නපු නීවරණ ධර්ම, කාමච්ඡන්ද, ව්‍යාපාද තීනමිත් දච්ච කුච්ච ආදී කියන කී විදිහට ඒ විචිකිච්ඡා ධර්මතා කියනවා. ඒක මොනවා හරි කාමච්ඡන්දයක්. මොනවද කාමච්ඡන්දයක් කියලා කියන්නේ? මොනම හරි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකකට බැඳිලා යනවා නම්, ඇදිලා යනවා නම්, කුමන හරි සංඥා පද්ධතියක කුමන හරි රටාවක යා බැඳිලා ඉන්නවනේ, ඒක බැඳීමක්. එයාට කියන්න පුළුවන් ආ මම සල්ලි වලට බැඳිලා නැහැ කියලා. ආ මම මේ ගෙදරට බැඳිලා නැහැ. ආ මම මගේ ආත්මීය මනසට බැඳිලත් නැහැ. කොහොම කියන්න පුළුවන්. නමුත් එයා සමහර වෙලාවට කවුරුවත් හිතන්නේ නැති විදිහට මොකක් හරි දෙයකට බැඳිලා තියෙන්න පුළුවන්. සමහර අය සමාධියට බැඳෙනවා. එතකොට අර සමාධියටම එන්නේ. සමහර අයට තමන්ගේ මමංකාරයට බැඳෙනවා. ඒකට ඒ තයා එතන ඉන්නවා. තමන්ගේ ආත්ම අභිමාණයෙන් ඉන්නවා. දැන් කුසල් රජුරෝ වගේ අය ආත්ම අභිමාණයෙන් හිටපොයි. නිවන් දැක්කේ නැහනේ. බුදුහාමුදුරු හැමදාම දවල්ට කෑම ගන්න බුදුහාමුදුරු යනවලු හම්බෙන්න. ඊළඟ වෙලාවක් කතා කර කර ඉන්නවලු බුදුහාමුදුරුත් එක්ක. නමුත් නිවන් දැක්කේ නැහැ. ඉතින් අනිත් අය මේ ඒවලෙම හමු වෙනු නිවන් දකින්නවා. ඇයි ආවේ නැත්තේ? කුසල් රජුරෝ කියන්නේ එයා හරියට මමත්වයෙන් හිටපු කෙනෙක්. බුදුහාමුදුරුවන්ට මේ යාළුවෙකුට වගේ ඒ වගේම දේශපාලන බලේ පැත්තනොත් කල්පනා කරලා කීර්තිය ප්‍රසිද්ධිය පැත්තනොත් කල්පනා කරලා බුදුහාමුදුරන්ගේ තියෙන දැහැමි සහ උතුම් ගුණාංග දිහාත් කල්පනා කරලා ඉතින් ගරු කරගෙන සද්ධාවෙන් හිටියා. නමුත් ජීවිත අවබෝධය කරගන්න තරම් එයාට හිතක් පහළ වෙන්නේ නැහැ. මල්ලිකා දේවියටත් ඒක ආවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට අගයන්න බෑ මල්ලිකා දේවිය කෙනෙක්. මේ කොසල් රජු කෙනෙක්. අපිට අගයන්න පුළුවන් විසාකාව. අනේ පිටුසිටුතේ අගයන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිතේ දහමක් දැකලා තමයි එතෙන්ට පරිවර්තනය වෙන්නේ. ඒක උරු කුමන හරි බැඳීමක් තියෙනවා. තමන්ගේ මනසේ නිදහස වෙන්නේ නැත්තම් ඒක කුමන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවසාන ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා නුවණින් ඒකිනුත් තමන්ගේ හිත හරියට අවවාදාත්මකව හදාගත්තට පස්සේ තමයි තමන්ට නිදහස තියෙන්නේ. අපේ සක්කාය දිට්ඨිය කියන ඒ මලවේගය නැත්තම් ඒ යක්ෂයා බැඳගෙන ඉන්නේ වෙන කෙනෙක් නෙමෙයි. තමන්මයි. වා. අනුබු ගෙදර කෙනා හරි ගෙදර ඉන්න තව කෙනෙක් හරි අපේ සක්කාය දිට්ඨිය මේක තියලා දියන්නේ. අපිම තමයි අල්ලගෙන ඉන්නේ සක්කාය දිට්ඨිය පෝෂණය කරලා වඩලා මෙතනින් ගිලිහෙන්න දෙන්නේ නැතුව. ගිලිහෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ අපිමයි. අපිමයි අල්ලගෙන ඉන්නේ. එතකොට හොඳට බලන්න මේ ආත්ම බලවේගයේ ආත්ම දෘෂ්ටිය අල්ලගෙන ඉන්නේ වෙන කෙනෙක් නෙමෙයි. තමන්මයි. තමන්මයි. හොඳට බලන්න. එතකොට බැලුවා මම මොකද්ද මේ ආත්ම දෘෂ්ටිය පෝෂණයද? අපිට ඕක තේරුම් ගන්න බෑ. ආත්ම දෘෂ්ටිය කියන එක ගැඹුරේ තියෙන්නේ මනසේ. අපි පිටින් පෝෂණ පද්ධතිය තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි බැඳීම් පද්ධතිය කියලා කියන්නේ. ඇලීම් පද්ධතිය කියලා කියන්නේ මේ පද්ධතිය අපිට පේනවා. මේ ස්වභාවය කියලා කියන්නේ. ඒ වුණාට සමහර දේවල් තියෙනවා තමන් බැඳිලා ඒ වුණාට තමන්ට තේරෙන්නේ නැහැ ඒක. සමහර වෙලාවල් වලට තමන් හොඳටම බැඳිච්ච දේ තමන්ට තේරෙන්නේ නැහැ. ඒකට මම උපමාවක් කියනවා. දැන් තමන් වාඩි වෙලා ඉන්න තැන තමන්ට පේනවා. දැන් මම මේ පුටුවේ වැඩ ඉන්නවා. අර පුටුව පේන්නේ නැහැ. පේන්නේ නැනේ. ඒ ඒ මත වඩුණාට පස්සේ ඒක පේනවනේ. ඒ වගේ තමයි අපේ මනසත්. ඒක උදාහරණයකට වශයෙන් ගෙනාවේ අපේ මනසත්. අපි තදින් ලැබුම් ගත්තොත් එතන අපේ බැඳීම අපිට පේන්නේ නැතුව යනවා. මොකද අපි ඉන්නේ ඒක උඩනේ. අපි ඉන්නේ ඒක උඩ. ඒක නැත්. ඒක මත තමයි ඔන්න ඔක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ වගේ මම යම්කිසි කාරණයක් උඩ රැඳිලා හිටියා. ඇඟිලි කාරණයක් උඩ ඇඳලා හිටලා. තියම් යම් අයගේ තියෙන එක එක ප්‍රඥා ආධික, ශ්‍රද්ධා ආධික, වීරිය ආධික කියලා බුදුවරු නම් කරන්නේ. ඒ වගේම මිනිස් ජීවිතයක් තියෙනවා එවැනි විවිධ චරිත තියෙන විවිධ ස්වરૂප තියෙන. ඒක තමන් සිටගෙන සිටපු තැන තිබුණා මටත් තිබ්බා. මම යම් තැනක තියෙන ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මම අනිත් ඒවා ඔක්කොම වටේම තියෙන ගස් කපනවා. නමුත් මම නැගලා ඉන්න ගහ තේන්නේ නැහැ. ඔක දින ඔක කැමොඩම තියෙන ප්‍රශ්න. වටේම තියෙන ගස් කපනවා තමන් ගන්න. ඕ ඔය වගේම තමයි අනුන්ගේ වැරදි ඔක්කොම බලන්න පුළුවන්. තමන්ගේ වැරද්ද පේන්නේ. අනුන්ගේ වැරදි ඕම බලන්න පුළුවන්. බලන්න ඔය ඕන මිනිස්සෙක් එක්ක කතා කරාම දේශපාලකයන්ටත් බයිනවා, හාමුදුරුවන්ටත් බයිනවා, වඩ පිටාත් බයිනවා, අම්මා තාත්තටත් බයිනවා, දරුවන්ටත් බයිනවා, සමාජයටත් බයිනවා, ඔක්කොටම බයිනවා. තවන්ට බැනගන්නේ. ඒ නිසා කියන්න සන්තෝසයි දැන් නැහැ. ඒ දවස්වල මට අපේ ගුරු හාමුදුරු උගන්වලා තිබ්බා නරක සිතුවිල්ලක් පහළ වුණාම ටොක්ක්ක් කරනවා. ඉතින් ඇත්තට මේ භවනා කරන සමයේදී ඇත්තනම මේ ටොගු ඇරගෙන තිබ්බ සමහර ටොගු මම හයියෙන් ඇරලා ඔළුව ගෙඩි ගැහිලා තිබ්බා. එහෙම නෙවෙයි හයියෙන් අයින්නවා. එතකොට එයා අහනවා. එහෙම මේක කරන්න එපා. මේව ගැන හිතන්න එපා කියලා. ඉතින් ඒ විදිහට ටොගු ඇරගෙන ඇතමයි දීදාස් ගානක් විතර අනින්න ඇති නේ ගන්න එපා ඩොකු එකක් නෙවෙයි තෑයින්න. ඉතින් අර විදිහට ටොගු ඇනගත්තා. ඒවත් හොඳ දේවල්. වරදක් නෙමෙයි. ජීවිතේ හැඩගස්වන්නට දරන උත්සාහය ක්‍රියාකාරය. ඊට පස්සේ ওই විදිහට තවම්ම රැඳිලා ඉන්න තැන සොයා ගැනීම සඳහා මටම බැරි වෙච්ච නිසා මම අර අවස්ථාවක් ලැබුණා. හරියට අර ලිඳක වැටලා ඉන්න මිනිස්සෙක් ගොඩට ගන්න ගොඩ ඉන්න මිනිස්සෙක් අත දෙනවා වගේ ලණුවක් දෙනවා වගේ අර ලෝකෝත්තර පැත්තේ ඉන්න කෙනා මේ ඉන්ද්‍රියන් හයෙන් එහා පැත්තේ ඉන්න කෙනා මේ ඉන්ද්‍රියන් හයේ මං අවසාන පැටලිලා ඉන්න අවසාන තැනින් පොඩ්ඩක් ගොඩට එන්න හරියට වෙලාවට අත දුන්නේ නැත්තම් මට ඒක තෝරගන්න බෑ. හරියට ඒ වෙලාවට අත දුන්නා කිව්වා එහෙනම් ස්වාමින් වහන්සේ මේකට ධර්ම මේ ධර්මයේ දේරුම් ගැනීමටම ධර්ම ප්‍රයත්නේ වැඩි ඇති. ඒකත් අපි අහලා දැන් ධර්ම සංඛාර වෙලා වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒකත් පලි බෝධයක් වෙන අවස්ථාවල් තියෙනවා. ඒක හැබැයි කලාතුරකින් කෙනෙකුට සිද්ධ වෙන දෙයක් නැත්තම් ඉතින් ධර්ම ඥානය නැති නිසා යනත් ඇයිද ප්‍රශ්න වෙන්නේ. නමුත් ධර්ම සංඛාරයත් එක්ක වීරිය තමයි තිබ්බේ. වීරිය බාධාවක්. කොහොමත් එක එක ජීවිත තියෙනවා. අපේ ජීවිත කොහොමත් මම තේරුම් අරගත්ත දෙයක් තමයි මේ භාවනාවන් වල කැපවීම කරපු විදිය දිහා බලනකොට ඔය බින්නතුන් කිව්වර විශ්වාස කරන්නේ අපි සමහර භාවනාවල් ප්‍රගුණ කරන්න වීරිය උපදවන්නේ හක්කට ලී කෑලි දෙකක් දාගෙන. ඔය කොහොම වීරියද? ඒ කියන්නේ යාම්දුරු කිව්වා එහෙම තදින් වීරය කරනකොට විශේෂයෙන් ධ්‍යාන ඉහළට වඩනකොට ඉහළට වඩනකොට සෑහෙන වීරිය ඕනේ. පළවෙනි සමාධිය දෙවෙනි සමාධිය වගේ නෙමෙයි ඉහළට සෑහෙන අමාරු වෙනවා. වඩනකොට දත් මෙහෙම හිර වුණොත් එහෙම දත් කැඩේ කියලා හක්කට ලී කැලි දෙකක් තේර හපා ගන්නවා. ඒවල ලී කැලි දෙක සමහරලාට පොඩි වෙලා මේ භාවනා හිර වෙනකොට අර තදින් හපාගෙන වීරිය කරනවා. එතකොට නිදිමත තියෙනවනම් අපි ආලෝකේ භාවනා කරන්න කියලා කියනෝනේ. සමාධි භාවනාවල් වලදී ආලෝකයේ විතරක් නෙමෙයි සමහර වෙලාවට මම ගල් පරවත තියෙන ගල් උඩ ගිහිල්ලා දවල් 12ට භාවනා කරනවා. එකට දෙකට භාවනා කරනවා. දඬුවම් සැදුවම අපි උඩිනොත් තත් වෙන යටිටත් තත් වෙන. කොහේතකොට වීවේ ඒ භාවනා ක්‍රම තියෙනවා. එච්චර ඒව එහෙම භාවනා ක්‍රම ප්‍රගුණ කරලත් ඒ වාට තියෙන්නේ එහෙම දෙකින් නෙමෙයි මේ ජීවිතේ තේරුම් කරගන්න තියෙන්නේ කියලා අවසානට කැමිනියා. නමුත් ඒවත් ලොකු උදව්වක්. සිද්ධාර්ථ කුමාරයා නම් සුදු පුදු ගැහැට ඒවයි නෙමෙයි නිවන් දැක්කේ. හැබැයි ඒක ලොකු උදව්වක් වුණා. මොකද ප්‍රත්‍යක්ෂ කරලම ඒව මගේ හැරියේ. අපි ඔය කියන සංකල්ප පෙර කරපු කඳ පිළිවේ තරයා මේක මතක් වුණා මේක මතක් වුණා ඒ නිකන් බොරු කතා. ඒව දේවල් මතක් වුණා නම් අච්චර මේ කොන්න ඇලෙනක දුක් විඳින්න ඕනේ. එහෙම දේවල් මුකුත් පෙර බුදුවරු කඳ පිළිවෙත් එහෙ මේ මුකුත් කතාවක් නැහැ. ඒ මග තමයි හසු වුණේ. නමුත් ඒව ඔළුවට පහළ වුණේ නැහැ. උන්වහන්සේගේම ගමන උන්වහන්සේ ගිහිල්ලා සත්‍ය අවබෝධය කරගත්තා. ඔය කියන කතාන්දර එකක්වත් සිද්ධ වෙන එහෙම ස්වභාවයක් තිබුණා ඔච්චර දුක් විඳින්න නෑ. මාලිගාවෙන් එළියට ආව ගහක් යට හිටියා නේද බුදු වුණා. එහෙම වෙන්න බැරි වෙච්ච නිසානේ අප්‍රමාණ දුක් විඳින්නේ. ඉතින් ඒ නිසා අපිත් ඒ හරියට ඒ දේ ඒ අතුරු හරි ක්‍රම වේදේ දන්නේ නැති නිසා විවිධ දුක් ගැනට භාවනා කරන ඉතින් ප්‍රගුණ කරලා තියෙනවා. නමුත් ඉතින් අපි ඒ භාවනාවල් වලට ඉතින් දැන් ඉන්න අය දාන්නේ නැහැ. නමුත් අපිට හිතන වෙලාවක අන්නේ විදිහේ පූර්ණ භාවනාත්මකීමක් තියෙනවා නම් ඒව එපා වෙලා එනවා නම් ගොඩක් හොඳයි කියලා. එතකොට මේ මනුස්සයා අතන මෙතන සැක හිතන්නේ අතන ඇති මෙතන ඇති අතනත් ඇති. සමහර උදවිය මේ භාවනා ක්‍රමයේ කරලක් නැහැ. නමුත් මනසින් මේ භාවනා ක්‍රමයේ ප්‍රතිඵල ඇතේ කියලා හිතන් ඉන්නවා. මාර්ගඵල ඇතේ කියලා හිතන් ඉන්නවා. ඉතින් ওই හිතන් ඉන්න එකට හොඳම වෙදකම තමයි කරලා බලලා ආවනම් ඉවරයි. මේ භාවනා ක්‍රමය පූර්ණත්වයකට පත් වෙලා ආවනම් ඉවරයි. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මොකද්ද හේතුව මේ පරිවර්තනය නොවෙන්නේ? එතකොට මේ පරිවර්තනය නොවෙන්න හේතුව බලලා අපි ගන්නවා අඩු අනුශාසනය ලබා දෙනවා. උභවහන්සේ මේකට දරන අධික ප්‍රයත්නීය වීර්යය වැඩි ඇති. මං ඉවලෙම මගේ පැත්තට මම හැරුණා. අහුන්කම් දෙනවත් එක්කම හැම වචනයක් එක්කම තමන්ගේ පැත්තට තමන් හැරිලා බලන්න ඕනේ. නිකම්ම අහගෙන ඉන්න එපා. මේ කියන කාරණේ මගේ ජීවිතේ කොයි විදිහටද බලපාන්නේ? මේ කියන කාරණේ කොයි විදිහටද මගේ ජීවිතේ බලපාන්නේ? හැම වෙලාවෙම වීර්ය වැඩි ඇති කිව්වා. ආ එවලෙම වෙලාව මම එන ගෙදර ගිහින් බලන්න පන්සලට ගිහිල්ලා බලන්න වීර්ය වැඩිද දන්නේ. එහෙම හිතේ නෑ. එවලෙම බැලුවා වීර්ය වැඩි නම් මම මේ මොහොතේ වීර්ය අඩු කරන්න ඕන. බැලුවාම මල් ළඟ තියලා ඉතුරු වෙලා තියෙන වීර්ය විතරයි. හා අනිත් ඒවා ඔක්කොම අයින් කළා. අනිත් ඒවා ඔක්කොම අයින් කළා. අර කෙලස් කියන දේවල් වලින් ඔක්කොම අයින් කළා. ධර්ම සංඛාරයක් වෙලා වීර්ය කියන එක විතරයි අධික. කියන්නේ මම මේක බුද්ධි කරගන්න, දේශනා කරන්න, තර්ක කරන්න, වාද කරන්න ඕනම දෙයක්. ඒ කියන්නේ වීර්ය අධික පුජ්‍යලයක් කියලා කියන්නේ ඒ මහ පුදුම මිනිස්සෙක්. එයාට ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ. වීරිය තියෙන කෙනෙකුට ඔය කරන්න පුළුවන් දෙයක් නෑ. එයාගෙන් ඇහුවොත් මේ කොරදොර තියෙන මේ විශාල ගල් පර්වතේ හම්බන්තොටට ගෙනියන්න පුළුවන්ද කියලා ඇහුවොත් එයා බෑ කියන්නේ නෑ. වීරිය අධික පුජ්‍යල නෑ. එයා කියන්නේ පුළුවන්. මායක කරනවා. ඒ හැටි. ඒ වීරිය අධික පුජ්‍යල කියන්නේ එයා මොකුත් බෑ කියලා ජීවිතේ කිසිම දෙයක් නෑ. මට මේ தත්තර යන්න බෑ, මේ දේ කරන්න බෑ. බැහැයි කියන කතාවක් නැති පුජ්‍යලයා තමයි වීර අධික පුජ්‍යලෙ කියන්නේ. ඒක නිකම්ම නිකම් පිටින් බැහැයි කියනවා නෙමෙයි. ක්‍රියාවෙන්ම, මනසින්ම, චේතනාවෙන්ම, පූර්ණත්වයකින්ම බැහැයි කියලා දෙයක් නැත. කියලා හිතන පුජ්‍යලයා. ඉතින් මගේ අපේ ජීවිතවල එහෙම තිබුණා තියෙනවා. බැහැයි කියන දෙයක් නැහැ කියලා. නමුත් මේ දර්ශනය ලැබුණට පස්සේ මට බුද්ධිමේ අභියෝග රහසක් ලැබෙනවා. මට නොතේරෙන දහම් කරුණු. නමුත් මට එතකොට ලැජ්ජ හිතෙනවා. මෙච්චර කාලයක් මේ කට දොඩෝ දොඩෝ හිටියා බෑයි කියලා දෙයක් නැහැ මිනිස්සුන්ට කියලා. දැන් මේ තියෙන පරිදි මම නිතරම මනසට කියලා දෙනවා. මම මටම කියලා දෙනවා. දැන් මෙච්චර දවස් කට දොඩෝ දොඩෝ හිටියා බෑයි කියලා දෙයක් නැහැ කියලා. මේ තියෙන දැන් බැරිදිය තේරුම් ගන්නවා. අන්න ඒ නිසා තමයි ඒකට වැඩිපුර කැප වෙන්න පටන් ගන්න. ඔයත් උගතුන් මේ කියලා හිතාගෙන ඉන්නවනะ. දැන් බලන්න මේ ධර්මයේ හැමෝම මොඩයිනේ. ඒක තමයි තේරුම් ගත්තේ නැත්තම් මෝඩය කියන්නේ තේරුම් ගත්තේ නැති දෙයකට. උගත් කියලා කියන්නේ තේරුම් ගත්ත දෙයකට. ඕනම කෙනෙක් යම් යම් පැතිවලින් උගත් වෙන්න පුළුවන්, යම් යම් පැතිවලින් මෝඩ වෙන්න පුළුවන් නේද? එතකොට ධර්මයේ හැමෝම අපි මෝඩ නම් ඒක ලොකුම මෝඩකම. ඒක තමයි ලොකුම මෝඩකම, ධහම හැමෝම මෝඩකම. එතකොට මේ මෝහය මේ කුමන හෝ තැනක රැඳිලා තියෙද්දී මේ වීර්යය අධික බව පෙන්වනවා. මේ මොහොතේ මේ වීර්යය නුවණින් දැකලා පහ කරන්න, දුරු කරන්න හැකියාව ලැබුණා. මේ මොහොතේම බලන සැනින්ම හරියට අර ආලෝකයක් මෙහෙම හැරෙව්වහම මේ පැත්තේ තියෙන අන්ධකාරය වේගෙන් නැති වෙලා යනවා. ඒ නිසා මේ ප්‍රඥා ලෝකය කියලා මේකට ආලෝකයක් දීලා තියෙන්නේ ඒකයි. ඕනම කෙනෙක් තමන්ගේ වැරද්ද තමන් දකිනවා නම් නිවැරදි දර්ශනයක් තුල පිහිටා ඒ වැරද්ද එවල මෙයා හදා ගන්නවා. එයා වැරද්ද ඒක තක්ගාලා තේරුම් ගන්න එයා අනිත් කෙනාට සෝරි කියනවා. සමා වෙන්න කියනවා. ඒක ඒකට තමයි කියන්නේ වැරද්ද හදා ගන්නවා කියලා කියන්නේ. ඒ වගේම දෙයක් අධ්‍යාත්මයේ තියෙන උදාහරණයක් වශයෙන් මේ මොහොතේම ඒ වැරද්ද පෙන්වනකොට ඒක දිහා බැලුවා. ඒක මම ඉවරෙම නිවැරදි කරලා පිහිටනවා. පිහිටියාම මට ඉතුරු වෙන්න දෙයක් තිබෙන්නේ නැහැ. එලාමට ඒ සමහර අයට නම් ඒ වීර්යය කියන එක ඉතු අයින් කළාට පස්සේ තව තියෙන දේවල්. තව තියෙනවා. තව නූල් දහස් ගාණක් තියෙනවා කපාම උදාහරින්න. අයින් කරන්න. බලනකොට මාළඟ ඉතුරු වෙලා තිබිලා තියෙන අවසාන එකම එක භාණ්ඩයක් හැටියට, වස්තුවක් හැටියට වීර්යය විතරයි. අනිත් දේවල් ඒ වීර්යය පදනම් කරගෙන අනිත් දේවල් සුදු විසුදු කළා ඒ වයිපත් කළා. මම මොකකටවත් නැහැ. මම වීර්යය අධික භාවයේ නිසා වීර්යය තමයි වීර්යය තුල ඉන්නවා. එතකොට මේ වීර්ය මාතුලින් ඉවත් කළාට පස්සේ ශුන්‍යාගහරයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ විමුක්තිදායක අවස්ථාවක්. සියල්ලකින්ම නිදහස් වූ අවස්ථාවක් බවට පත් වෙනවා. එතකොට දැන් ඊළඟට මොකද වෙන්නේ? අර අවසානයේ වීර්ය තියෙන නිසා ඒ වීර්ය නූලක් බවට පත් කරගෙන වායු බැලුමයක් රැඳිලා තියෙනවා වගේ අර වීර්ය පදනම් කරගෙන කවුද ජීවත් වෙන්නේ යට? ආත්ම දෘෂ්ටිය සැඟිලා ඒකින් අර අර බීම බොනකොට බටයක් දාලා බොන්නේ. ඒ වගේ අර වීර්ය නැමැති බටේ හරහා තමයි, ඒ ගුණය හරහා තමයි මගේ මමංකාරයේ පිටිපස්සෙන් ඉන්නේ. හරි, මෙයා ළඟ වීර්යය දෙනකම්, වීර්යයට මෙයා බැඳිලා ඉන්නකම්, වීර්යයට මෙයා දෘෂ්ටිගත වෙලා ඉන්නවනම්, වීර්ය මෙයා මම මගේ කරලා අරගෙන ඉන්නකම් මට ජීවත් වෙන්න පුළුවන් කියලා අදහස තියෙනවා රට. වීර්ය කියන්නේ එකක් විතරයි. ඈ මතවාද තියෙනවා, දෘෂ්ටි තියෙනවා, වචන තියෙනවා, ජීවිකා තියෙනවා නේද? ව්‍යායාම කියන එක නේ එකපැත්තක වීර්ය කියලා කියන්නේ. ව්‍යායාම, සම්මා වායාම, ඊළඟට සති තියෙන, සමාධි තියෙන, ඔය ඕන දෙයක පැටලෙන්න පුළුවන්. ඕන දෙයක පැටලෙන්න පුළුවන්. ඔය අටකින් එකක් විතරයි වීර්යය කියන්නේ. එතකොට මට අනිත් ඒවා තිබුණ නැහැ. ඒවා මම කරන ලද භාවනාවන් එක්කහා මේ දේශනා ප්‍රතිපදානවලදී මම ගොඩාක් ඒවා පුණී කරලා ඈඩ් කරලා නැති කරලා තිබෙච්ච නිසා වීර්යය විතරක් ඉතුරුනේ. එතකොට වීර්යය මෙතනින් පහ කළාට පස්සේ තමයි ලැබෙනවා අර අරයට ඉන්න ජීවත් වෙලා ඉන්න, එහෙම නැත්නම් එළිලා ඉන්න වෙලක් නැති වුණා. එලිලා ඉන්න කෙනෙක් නැත්තම් ඉන්නේ නැහැ. අර පිටුපසින් හිටපු සංසාරික විඥානයේ ගැට ගැහිලා ඉන්න බැරි වුණා. එයා ගැට ගැහිලා හිටියේ අර එක දෙක. එතකොට මං ඒ දේත් බාතුලෙන් ඉවත් කළාට පස්සේ අරයට මේකේ වහන්න තැනක් ඉඩක් නැහැ. අතර වෙන ඉඩක් නැහැ. එයා වහාම මෙතනින් යනවා කියලා. ඒකට කියනවා මාර පරාජය කියලා. දසබිම්බර මාර පරාජය, මරු පරදා කියන්නේ ඕක. මාර පරාජය, මාරයා, එහෙම නැත්නම් මමත්වය පෙරදුවා, මනස පෙරදුවා. නැත්නම් මාරයා කියලා මේ අතපය හතර දින ගෙන්නේ නැහැ. හැබැයි ඇත්ත එක කතා කරන්න පුළුවන්. මම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මනසත් එක්ක තමන් කතා කරනවා. ඩොගු අනින්නෙත් එයාව පාලනය කරගන්න තමයි. මාරයත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි එයාට අතපය දින කෙනෙක් එහෙම නෙමෙයි. ඒ ලෝය ලෝමැව් දෙවියන් කියලා කියන්නේ අතපය දින කෙනෙක් නෙමෙයි. ස්වභාව විශ් ධර්මයක්. ඕක මිනිස්සු තේරුම් ගත්ත නම් ඉවරයි. මාරයා කියන්නේත් ඉතින් අපි සමහර අතපය තියෙන කෙනෙක් ඇටිටි කියන ඇත්ත එක කතා කරලා තියෙනවලු බුදුහාමුදුරුවෝ කියලා සමහර වෙලාවට කියනවා. කතා කරන්න නම් පුළුවන්. මනසත් එක්ක තමයි කතා කරන්න බැරි මොකද බුදුහාමුදුරු කොහොමත් සිද්ධාර්ථ කුමාරයා මනසත් එක්ක කතා කරලා තමයි මේ නිවන් මාර්ගය හොයාගත්තේ. හැබැයි මේ අතපය තියෙන පුජ්‍යලෙක් නෑ. ඉතින් ආරද ඩෝටර්ස්ලා 3 දෙනෙකුත් ඉන්නවා. හවුද තන්නා රතු රගා ඩෝටර්ස්ලා. ඉතින් ඒකටත් හිතා ගන්න පුළුවන් මේ කියන ඩෝටර්ස්ලා කවුද කියලානේ. ඔයගොල්ලෝ ළඟත් ඒ දරුවෝ 3 දෙනා ඉන්නවනේ. ඈ ඒ දූල 3 දෙනා ඉන්නවා. මාරයත් ඉන්නවා. මාරයගේ දූල 3 දෙනාත් ඉන්නවා නේද? ඉතින් ඒ නිසා අර මාරයට අරගෙන ඉන්න බැරි නාන්න මාරයට මාරයා කල්පනා කරා මෙයාට මොනව දීලවත් මෙයා නතර කරගන්න බෑ. මෙයා මොහුගොත් ඉල්ලන කෙනෙක් නෙමෙයි. මාරය කියන්නේ හරි පුදුම කෙනෙක්. එයා රවට්ට ගන්න හරි දක්ෂයි. හරිම දක්ෂයි මාරය. අපි කැමති කියලා යම් පැත්තකට මනස නැමෙනවද ඒ පැත්ත ගන්නවා මාරය කියලා. මම පුදුම වැත්තා. යම් පැත්තකට අපි කැමතියි කියලා කිව්වොත් ඒ පැත්ත ගන්නවා. ඒකයි අර සක්විති රජකම. දැන් අපි උනත් ඒ භවදා කරගෙන යද්දී ඒක හොයාගෙන යද්දී අපේ මනසට ඇවිල්ලා අපිට මේ මායя කියනවා. මේ ඔබ මෙහෙම වෙන්න මට කියනවා සමහරලාට ඔබට මෙහෙම යන්න පුළුවන්. මෙහෙම ධන සම්පත් හම්බ කරන්න පුළුවන්. මෙහෙම දේශපාලනය කරන්න පුළුවන්. මෙහෙම පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මේව මහන්සි වුණොත් මේ රටේ රජ වෙන්න පුළුවන්. එහෙම කියනවා කිව්ල. ඉතින් ඒවලා වැඩක් නෑ. ඕකමලදක්නේ. ඒකට ආධ්‍යාත්මික අර ප්‍රඥා නුවණ එනවා. මනස අර විදියට දේවල් කියනකොට ප්‍රඥාව එනවා ඉස්සරහට. නුවණ එනවා. ප්‍රඥා අවියක්නේ. ප්‍රඥාව කියන්නේ අවියක්. එයා ඉස්සරහට වැඩක් නෑ. උදේ පිළියත් කොන සත්‍යයද ලැබෙන්නේ. ඒක ප්‍රසිද්ධ වෙන මොකද ප්‍රසිද්ධ? මනු තමන් දැවෙනවා නම් මොකටද ජීවිතේ? ධන සම්පත් මොකටද? කොච්චර මිනිස්සුන්ට තිබුණත් මේ පොඩි බත් ගානක් කන්න පුළුවන් විශාල ඒ ධන සම්පත් මොකටද? එන යාම අරහත් එක්ක කතා කරනවා. කතා කරලා යා නිස්ප්‍රභා කරලා නිස්ප්‍රභා කරලා යාවා. අයි කළා අයින් කළා දාන. එයා දාන එකක්වත් මේ බාරගත්තේ නැහැ. ඒ එකක් දෙකක් හරි බාරගත්තොත් එයා හිතන උතරයි. ඉතින් අර යා අවසානයේ අර එලිලා හිටී වීරිය. හරි මං ඔයාගේ ලොකු කමක් තියෙනවනේ ලෝකෙ කරන්න බැරි මූත්ම නැහැ කියලා. මම ඒකෙල්ලිලා ඉන්නම් කියලා මාරයා ඒකට හැංගිලා හිටියා. යතින් දිහර මට අර ගුරුවරයා පෙන්නවා ඔබ වීර්යාධික කෙනෙක්. ඔබ මෙහෙම වීර්යෙන් මේ උද්දාමයටපත් වෙලා ඉන්න කෙනෙක්. මේ ඒ නිසා මේ ඒකයට තමයි ඔබ රැඳිලා ඇත්තේ කියලා. තමන්ගේ මමංකාරය. ඊට පස්සේ ඒ දිහා හැරිලා බැලුවාම වීර්ය දුරු කරන්නේ සැනින්ම මේ ඒ පරිවර්තනය මාතුල සිදු වෙච්ච ගමන්ම අරයට එලිලා ඉන්න තැනක් නැති නිසා එයා සම්පූර්ණයෙන් මේ ශරීරයෙන් සක්කාය දිට්ඨිය කියන එක ගිනි ගිනියම් වෙච්ච බලවේගය ඕන කෙනෙක් ළඟ තියෙනවා. ඒක මත්ච්ච මනසක් තියෙන ඒ අධ්‍යාත්මික ගැඹුරු මනසක් තියෙන තමයි පුච්චන ලිපක් වගේ එකක්. ඒක දෙපා මුලින් ඉඳලා ඇවිල්ලා ඔළුවෙන්ම මුළු ජීවිතේම ඉවත් වෙලා විසි වෙලා යනවා. ඊට පස්සේ තමන් ඉතුරු වෙනවා කාය ශරීරයක් සහිත මිනිස්සෙක් පමණයි. කාය විඥානයත් එක්ක මිනිස්සෙක් ඉන්නවා. අර නැති වුණාට සාංශාරික බලවේගය කාය විඥානයක් සහිත සැකසිය හැකි මනසක් තියෙන මිනිස්සෙක් ඉතුරු වෙනවා. සැකසිය හැකි මිනිස්සෙක් ඉතුරු වෙනවා. එතකොට ඒ සාගතිය හැකි මිනිස්සයට හොඳට තේරෙනවා. දැන් අපි හිතුවාම මේ හොඳ වචනේ මේ නරක වචනේ කියලා තේරුම් ගන්න මොලේ නුණක් සංඥා පද්ධතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒක මුකුත් නැති වෙනවනේ. එතකොට හොඳ වචනේ මේ ස්වභාවික ගුණයක්, නරක වචනේ ස්වභාවික ගුණයක්. ඒ වගේම කෙනෙක් කියනකොට ඒ කියද්දී ඒ කියන ගුණය මේක හොඳ සිතින්ද කියන්නේ මේක නරක සිතින්ද කියන්නේ මේක හොඳ සිතින්ද නරක සිතින්ද කරන්න කියලා තේරුම් ගැනීම හැකියාවත් මොලේට තියෙනවා. ඒ සාංසාරික හිත නෙමෙයි. එතකොට අර සාංසාරික වසඟ වෙච්ච මාර බලවේගයට වසඟ වෙච්ච වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ලෝභ, ද්වේෂ, මොහ එයාලඟ නැහැ. නමුත් එයාට අර පැවැත්මේ නුවණ හා සාම්ප්‍රදායික බුද්ධිය හා ඥානේ දිවි පැවැත්ම අහුසි වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒ විද්‍යාත්මක නුවණ තියෙනවා. ඒක කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර මායයට වසඟ වෙච්ච තමන්ට තමන් පාලනේ එන් තොර වෙච්ච මේ අන්ධකාර යුගය නම් එයාට නැහැ. එයාට තියෙනවා අර භෞතික ස්වභාව ලෝකය තුල දකින්න පුළුවන් ස්වභාවික සත්‍යය. අත් විඳින්න පුළුවන්. අන්න ඊට පස්සේ ලැබෙනවා ඒක ශාරීරික පුජ්‍යලයක් වෙන. ඒක ශාරීරික පුජ්‍යලයක් බවට පත් වෙනවා. හැබැයි මේ මාර්ගඵල හැම නෙමෙයි. මාර්ගඵල මෙහෙණ ලබන්න බෑ වෙන කොයි හරි ගිහිල්ලා හොයන්න හැමෝම. මේ කියන ධර්මය තේරුම් ගන්න හොඳයි කියලා හිතනවා තේරුම් ගන්න තියෙනවා. සමහරලාට මාර්ගඵල පංචිකාවත් පැත්තෙත් ඇති. ඒල හොයන්න. ඉතින් මේ මෙන්න මේ ස්වභාවය තමන්ගේ ජීවිතේ තමන් ආරෝපණය කරගන්න කැමති නම් කරගන්න. මේකට නමක් නැහැ. සත්‍යකතා වේග තමයි බුදුහාමුදුරුවෝ නම් පෙන්වුවේ නමක් නැති තත්වයක ලෝකේ දෙයක්. මේ පළ දුන්නේ නැහැ කාටවත්. දැන් බලන්න ඔය නමක් නැහැ කියන කතාව. ඉතින් මං කියන කතාවක් නෙමෙයිනේ. ආ ධම්මචක්කපවත්තන සූත්‍රයේම තියෙන්නේනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ නාම අහෝසි. කොණ්ඩඤ්ඤගේ නාමයේ අහෝසි වුණා. එතන එදවන නමක් නැති දෙයක් තියෙන නම නැති කරගන්න. ඊට පස්සේ ඒකට නමක් දෙන්න බෑ. තියෙන නාමය මන නැති කරගන්න, මමංකාරය නැති කරගන්න. ඒකට කාටවත් නමක් දෙන්න බෑ. ඒ කිසිම නමක් ඇති දෙයක්. එතන මම දැක්කා, මම විඳිනවා, මම ජීවත් වෙනවා කියන උද්ධාමයක් කවදාවත් ඇති කරගන්න බෑ. ඒක මගේ දෙයක් කියලා පෙන්වුම් කරන්න බෑ. මමත්වයේ කෙනෙක් හැටියට පෙනී සිටින්න බෑ. එයා හරි අපූර්ව තැනකට ඒ උදාරතරේ ගුණේ පහළ වෙනවා. ඒකෝ ඉතින් පිටින් කෙනෙකුට කෙනෙක් මමත්වයේ කෝණයෙන් තොරව බලන්න හැකියාවක් නැති නිසා ඕනම කෙනෙක් දිහා බලන්නේ ති මමත්වයේ කෝණයෙන් තමයි. Tamanda mamatwe නැති වෙන්නේ අනිත් කෙනා කරෙහි මමත්වයේ කෝණයකින් තොරව බලන්න. තමන්ට මමත්වයේ තියෙනවා නම් අනිත් කෙනත් මමත්වයේ කෝණයෙන් තමයි බලන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් තරහ, ඉරිසියාව, වෛරය හිතේ පිරිච්ච දේවදත්තට පෙනුනේ බුදුහාමුදුරු ලෝභ ද්වේෂ මොහ කෙනෙක් හැටියට. ඒක තමයි ස්වභාවය. සරියුත් හාමුදුරු උනත් සමහර හාමුදුරු පවා දැකලා තියෙනවනේ නේද? මේ කේති ප්‍රසංසා ලබන මහ පිරිවර එකතු කරන මේ මහා මේ ප්‍රධානියෙක් වෙන්න හදන පුජ්‍යලයෙක් කියලා සරියුත් හාමුදුරන් ඇගේ හැපිලක් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඒ මමත්වයේ කෝණේ කෙනාට පේන්නේ රහතන් වහන්සේ කෙනෙක් වුණා මමත්වයකින් මේ වැඩ කරනවා. ඉතින් ඕක පිටින් තියෙන මේ විද්‍යාත්මක සිද්ධාන්තයකින් මනින්න බෑ කියන්නේ ඒකයි. වාඩි වෙන පුටුවේ කනබුන ආහාරයෙන් ඒකෙන් මනින්න බෑ. ඒකෙන් මනින්න බෑ. ඒ නිසා ඇත්තන්ටත් පුළුවන්කම තියෙනවා මේ ධර්මයට අනුසාරව. දැන් මේ කියපු කාරණා කාරණාවල වුණත් කොච්චර දේවල් තිබ්බද ගැඹුරින් සොයා බලන්න, පරීක්ෂණය කරන්න කරුණා. ඒ කරුණා කාරණා ක්‍රමානුකූලව වඩා දියුණු කරගෙන සම්පූර්ණ අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් නැති වෙනවා. ඉක්මනින් අහන්න හදන්නේ මොකක්ද දන්නවද? මොකක්ද දැන් අපි කරන්න ඕන? කරන්න දෙයක් නම් මෙහිම දෙන්න පුළුවන්. හා නැගිටිනකොට නැගිටිනවා කියලා හිතන්න, වාඩිනකොට වාඩිනවා කියලා හිතන්න, ගමන් යනකොට ඉතින් ගමන කකුල තියාගෙන යන විදිහ හිතන්න, ඔය වගේ දෙයක් ඉති වැඩක් දෙන්න පුළුවන්. එහෙම වැඩක් ඕන නම් එහෙම වැඩක් දෙන්න පුළුවන්. නමුත් එහෙම වැඩකින් නෙමෙයි මේක නිවන් දකින්නේ. මේක මහා බුද්ධිමය විශිෂ්ඨ ඥානයකින්. විශිෂ්ඨ ඥානයකින්. මෙතෙන්ද සාමාන්‍ය බුද්ධිය නෙමෙයි, අදිචිත්ත අදිඥාන කියන බලවේගයේ අනිවාර්යයෙන් යොදලා මෙහි තත්ත්වයේ ප්‍රයෝජනෙ ලබා ගන්න. ඒකට හරිම සංසුන්, ඍජු, ශක්තිමත්, ප්‍රඥාවන්ත හොඳ හිතක්, හොඳ ගුණයක් ඕන. ඒ අපි සුළු මොහොතක් ඒ සමාහිත හිතේ තියෙන ප්‍රතිඵලයක් අපිට වැදගත් වෙන නිසා අපි සාමාන්‍ය සමත භාවනාමය පැත්තට වැඩෙන පුංචි දෙයක්ත් කරනවා. නමුත් අපි ඒක කරන්නේ හරියට අර අපි වැඩසටහන කරන්න ගලින් ශාලාව අතුපතු ගාල ගන්න ඕනේ. ඊට පස්සේ ශාලාවේ පහසුවෙන් ඉන්න පුළුවන්. නිවිලි නෑ, කුණු නෑ. ඒ වගේ තමන්ගේ මනස ඒ විදර්ශනා බලවේගය තමා තුළ හදාගන්න අර මූලික සැකසම හැටියට මනස සමාධිමත් සමාහිත හිතක් තියෙන එක හොඳක් නැහැ. ඒ නිසා සමත විදර්ශනා කියලා භාවනා කොටස් දෙකකට වැටෙනවා. ඉතින් සමත භාවනාවල් ගත්තොත් එහෙම මිත්‍යා භාවනාවලුත් තියෙනවා. අනිත් ආදරවල එහෙම එක භාවනා ක්‍රමක් තියෙනවා. Hindu භාවනා ක්‍රමක් තියෙනවා. ඒ නිසා ඒක මහා සාගරය වගේ පෙරලී තාරකම් තියෙන තැන. ඉතින් මේ මොහොතේ අපි ටික වෙලාවක් සංසුන්ව පොඩි භාවනාවක යෙදෙන්න කල්පනා කරනවා. බලන්න ඉන්න මේ භාවනාවකට පාත්‍ර වෙන විදියකට සංසුන් ඉරියව්වකට පැමිණිලා ඉන්නකෝ. මේ මා කියන විදියට හිතන්න පුරුදු වෙන්න. මා කියන විදියටම හිතන්නට තමන්ම හිතන්න. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගිනි දුහුවිලි ප්‍රශ්න මේ ගැටලු සියල්ලක්ම මගේ සිතෙන් මගේ ගතින් දුර වේවා, ඈත් වේවා, සම්පූර්ණයෙන්ම නැති වේවා කියලා කල්පනා කරන්න ඕන. තමන්ට අදාළ විදියක හිතුවටත් ප්‍රශ්නයක් නැහැ. කිසිදු දෙයකට නොබැඳුණු, කිසිදු දෙයකට නොගැටුණු සමාහිත හිතක්, සමාහිත ඥානයක්, සමාහිත ගුණයක්, සෞම්‍ය ගුණයක් මා සිත තුළ, මහා ඥානය තුළ පහළ වේවා. කිසිදු බැඳීමක් නැති, කිසිදු දෙයකට ගැටීමක් නැති සමාහිත හිතක්, සංසුන් හිතක්, සංසුන් ඥානයක්, සංසුන් ගුණයක් මා සිත තුළ, මා ඥානය තුළ පහළ වේවා කියන අදිෂ්ඨානය තමන්ට අදාළ විදියට හිතන්න. මේ ලෝකෝත්තර ධර්මය ඒකාන්තයෙන්ම මා අවබෝධ කරගන්නවාමයි. මේ ඉන්ද්‍රිය විෂය ඉක්මෝ ධර්මය මා ඒකාන්තයෙන්ම අවබෝධ කරගන්නවාමයි. ඒක තමන්ගේම වචනයක් හැටියට, තමන්ගේම දෙයක් හැටියට, තමන් හෘදයෙන්ම තමන් කියන දෙයක් හැටියට ඒ අදිෂ්ඨාන කරගන්න ඕන. භාවනාවක් හැටියට මෙන්න මේ වචනය හොඳින් වීර්යය උපදවා ගන්න. මේ මොහොතේ නිදිමත තියෙනවා නම් නිදිමත දුරු වේවා, නැති වේවා, මා තුළ වීර්ය ප්‍රඥාව අවදි වේවා කියලා අදිෂ්ඨාන කරන්න. විවිධ දුක් ගැහැට අපහසුතා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සයාවුරුද්දත් දුෂ්කර ක්‍රියා කර අවබෝධ කරගත්ත මේ ධමත මා මේ විඳින දුක, මේ පීඩාව දුකක්ද කියලා තමන්ගෙන් අහලා බලන්න. මා මේක ඉවසා දරාගත යුතු, මේවා නොර්ථකා මා වීරය කළ යුතු කාරණයක් කියලා අදිෂ්ඨාන කරගන්න. බුදුහාමුදුරුවන්ගේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා ගුණය මතක් කරගන්න. එහෙම මතක් කරගෙන මෙහෙම හිතන්න, ලෝකෝත්තර ධර්මය ඉන්ද්‍රිය ධර්මයන්ට සමාන නැත. ඉන්ද්‍රිය ධර්මයන් ලෝකෝත්තර ධර්මයට සමාන නැත. මේක තේරුම් ගනිමින්, වටහා ගනිමින් හිතින් හිතන්න. ලෝකෝත්තර ධර්මය ඉන්ද්‍රිය ධර්මයන්ට සමාන නැත. ඉන්ද්‍රිය සයේ ධර්මයන්ට සමාන නැත. ඉන්ද්‍රිය සයේ ධර්මය ලෝකෝත්තර ධර්මයට සමාන නැත. මම ඊට කලින් මේව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒවත් අවදි කරගෙන මෙනෙහි කරන්න දිගටම. ලෝකෝත්තර ධර්මය ඉන්ද්‍රිය සයේ, අසකනනාසී දිව ශරීරේ ඉන්ද්‍රියන් සයේ ධර්මයට, ක්‍රියාධාමයට සමාන නැත. නැතත් ඉන්ද්‍රියන් හයේ ධර්මයේ ලෝකෝත්තර ධර්මයට සමාන නැත. ලෝකෝත්තර ධර්මයේ ඉන්ද්‍රියන් සයේ ධර්මයට සමාන නැත කියන ඔය පාඨයේ දිගටම මෙනෙහි කරන්න අර්ථ සහිතව ඒ ස්වභාවයන් අත්විඳිමින් ධර්මයේ අවදි කරගනිමින් මෙනෙහි කරන්න. අපහසුතා ලකුවට දැනෙනවා නම් ඉරියව් මාරු කරගන්න, කොන්ද ඍජු කරගන්න තමන්ට පුළුවන්. මේ විශේෂ ප්‍රඥාවකින් විශේෂ නුවණකින් දකින අපූර්වත්වයේ දහම. මේ අපූර්වත්වයේ දහම යදා පඤ්ඤාය පස්සති යථාර්ථයේ වශයෙන් දුටුවාට පස්සේ ආයි කිසිම දවසක නොසැලෙන විදියට නොවෙනස් වන විදියට සසරෙදී වුණත් ඒක නොවෙනස් වන විදියට පිහිටනවා. ඒක තමයි මෙතන තියෙන සුවිශේෂ කාරණේ. කියන්නේ යථාවබෝධය කියන එක යමක් පිළිබඳව ඇති වුණාට පස්සේ ඒ අවබෝධය වෙනස් වෙනවා. ඒක තමයි යථාවබෝධයක් නොමැති දේවල් පිළිබඳව තමයි අපි වෙනස් වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපිට ගින්දර පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවානේ. පොඩි යථාවබෝධයක් තියෙනවා. ඒ යථාර්ථයෙන්ම අපි තේරුම් අරගෙන තියෙනවා ගින්දර කියන්නේ පිළිස්සෙන දෙයක්, ගිනි ගන්න දෙයක්, වේදනාකාරී දෙයක්, අනතුරුදායක දෙයක් කියලා අපි තේරුම් ගන්නවා. ඒ වගේ යථාවබෝධයක උදාහරණයක් වශයෙන් ගන්න ඒ අදහස වෙනස් වුණා. මිනිස්සෙකු තුළ මේ දහමෙන් ඇති කරන ඒ පෙරලිකාරකම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ අධ්‍යාත්මය විතරයි දන්නේ. තමන්ගේ අධ්‍යාත්මය විතරයි ඒක දන්නේ. ඒක පිටින් හොයන්න බෑ. දැන් අපි අය හොයන්නේ පිටින් කියලා එහෙම හොයන්නම බෑ. කොහොමද අපි පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට කතා කරන්න ඕන එක විදියකට නේද? විතරුණත් මහත්යෙක් එක විදියකට කතා කරන්නේ, ඩ්‍රයිවර්ට තව විදියකට කතා කරනවා. සේවය කරන කෙනා තව විදියකට කතා කරනවා. නේද? ඈ? ඒ වගේ තියෙනවා. සාමාන්‍යයෙන් එක විදියකට කතා කරනවා. එතකොට ඒ ස්වરૂප ඒ කෙනා ඒ තැන්වලදී ඒ විදියට ගත්තයි කියලා කිසි වරදක් නැහැ. සමහර මිනිස්සුන්ට හිමින් කරුණාවෙන් කිව්වහම යමක් තේරෙනවා. සමහර මිනිස්සුන්ට සැරෙන් කියනවා. සැරෙන් කිව්වහම තේරෙන්නේ දැනලා කිව්වෙම නැත්තම් වැඩ ගන්න. ඉතින් ඒ දේවල් වලින් ඒ ස්වરૂප එයාගේ වෙනස් වෙන්නේ. එයා අමුතුවෙන් ඒ දේවල් ආරෝපණය කරන්න යන්නේ නැහැ. ඇතින් එයාගේ ඒවා මේ වාසනා ගුණ, පුරුදු පුහුණු කරගත්ත ගුණාංග, ඒ තුලින් වෙනස් වීම කරන්න ඕනේ. තමන්ගේ දර්ශනය තමන් කොතනද දැන් ඉන්නේ? තමන්ට මොනව පේන දනකද ඉන්නේ? තමන් තාමත් ඉන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි දකින තැනද? එහෙමත් නැත්නම් ඔබ දැන් ඉන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි දකින්නේ නැති තැනද? දැන් මේක තේරුම් කරලා දෙන්න අමාරුයි. දකින්නේ නැති තැන සනසිලුදායකයි. දකින්න තැන වේදනාකාරයි. මොනවා හරි වේදනාකාරීත්වයක් ඇතර තියෙනවා. ඒ ධර්මයේ කියන තැනදී එයා ඒ දේවල් තියෙනවා නම් ලෞකිකයිනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි දකින්නවා නම් එයා ලෞකිකයි. දකින්න නැත්තම් ලෝකෝත්තර. එතකොට මේ නොදකින්න தത്വයට තමයි තමන්ගේ මනස ප්‍රමුණවා ගන්න ඕන. නමුත් එයා දකින්න නැද්ද මේ දේවල්? දකින්න නැත්තම් ඉතින් ජීවත් වෙන්න විදියක් වෙන්නේ නැහැ නේ. පාර යන්න බෑනේ. රූප, ශබ්ද, ගන්ධ දකින්න නැත්තම් පාර යන්න පුළුවන්ද? නේද? වංගුව පේන්නේ නැතුව යනවා. නමුත් එයාටත් පේනවා. නමුත් බම්මේ කියන පේන්නේ නැහැ කියන කතාව
හොයන්න ගියොත් ඔය ඇත්තන්ට හොයාගන්න බෑ. ස්වාමීන් වහන්සේ ළඟ හරි ආවහන්සේට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ සිටිවිලි පේන්නේ නැද්ද කියලා. ඒක හොයන්න ගියොත් පිටක්‍රමයට ඔක හොයා ඕගොල්ලන්ට තේරුම් වෙන්නේ හාමුදුරන්ට පේනවනේ ඔය කිව්වට. ඒක තාම නෑ මෙතන කියන්නේ. එයා ඒ ලබා ගන්න විශිෂ්ට ඥාන දර්ශනයේ ගුණය තුල එයාට පේන්නේ එයාට අර කෝණ දෙකම තියෙනවා. ඒකයි කිව්වේ බුදුහාමුදුරුව මේ ලෝකයේ දකින්නවා. හැබැයි මේ ලෝකයේ නොදකින විශේෂ දැක්මකුත් මේ ලෝකයේ දිහා බලනවා. ඒ විශේෂ දැක්මයි ලෞකික දැක්මයි දෙකම තියෙනවා. දෙකම තියෙනවා. නමුත් අපි කතා කරන්නේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නොදකින තත්ත්වය ගැන. මොකද දකින තත්ත්වය ගැන ඔයගොල්ලෝ පත් කරන්න ඕනේ. එතෙන්ට වෙලා නෙන්නේ. නොදකින තත්ත්වය ගැන කතා කරන්නේ, එතෙන්ට යොමු කරන්නේ ඒ තත්ත්වය ඔබ තුල වර්ධනය කරලා දකින්න. දැන් මේ මොහොතේ සියල්ලගෙම නිදහස් වෙන්න කියලා කිව්වොත් ඔබට නිදහස් වීමට නොහැකි කාරණේ කුමක්ද? මේ මොහොතේ මේ දැන් අන්නේ කාරණා කීපයක්, ඒ කාරණයක් හෝ කාරණා කීපයක් හෝ තියෙනවා. ඒ ටික ඉවත් කරන්න පුළුවන් නම් ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඒක නිකම්ම බෑ. සමහර අය අපේ දැලි ටිකක් ගෑවුනා කියනකෝ, ඒක සෝදගෙන පිරිසුදු කරගෙන එන්න කිව්වොත් එහෙම එයා පොඩ්ඩක් මෙහෙම අතුරට අල්ලලා සෝදගෙන ආවා. ඉතින් ආයි බැලුවහම මේ පැල්ලම පේන්න තියෙනවා. හැබැයි සුවි සුද්ධං අහෝසේ. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර උදවි කිය ආන්දම් නෑ, මම මොකටවත් බැඳීම් නෑ, ආසාවල් නෑ. හරි අන්තං සෝදරා. සුවිසුද්ධං අහෝසි. කිසිම ආකාරයකට එයාගේ ගැඹුරු ගම්භීර මනස තුළ තේන්නට පුළුවන් කමක් නැහැ මොනම දෙයකටවත්. එයාට මේ ලෝකේ තියෙන හැම දෙයකටම වඩා සක්විති රජකමට වඩා, චක්‍රවර්ති රාජ්‍යත්වයට වඩා ඒකටත් එයා පාපහරක් එල්ල කරන කෙනෙක් තමයි ධර්මයේ දකින්නේ. ඒකේ හරි එල්ලෙන මනසක් එයාට තියෙනවා නම් මේ ලෝකේ තියෙන කුමන හෝ තානාන්තරයක, කුමන හෝ තියෙන ක්ලේශයක වැඩි ඡන්දයෙන් එල්ලෙන ස්වභාවයක් තියෙන කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. එයා මේ සංස්කාර ලෝකයේ එළඹෙන ක්ලේශ මාර, මෘතු මාර, අபிසංකාර මාර, ඈ ඒ මාරේ උට අහු වෙනවා. මාර පරාජය කරන්න ඕනේ. ක්ලේශ මාර කියන්නේ කෙලෙස් නේ. කෙලෙස් ධර්ම. මෘතු මාර කියලා කියන්නේ රැවටි. මුලා වෙලා රැවටෙලා සිහින ලෝකවල අතරම එමත් තියෙන මනුස්සයන් විචිත්‍ර මවාගෙන ඒවයි මිනිස්සු ප්‍රාර්ථනාවල ජීවත් වෙන්නේ. අபிසංකාර මාර්ග කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, අධ්‍යා අභ්‍යන්තරේ සංස්කරණය වෙලා හැදෙන ධර්මතා. මා ඔය ටිකට ගැවසෙන්නේ මේ මොහොතේ බලන්න ඕන. මම මොහොකට හරි ඇරිලා ඉන්නවා. ඇයි ඒ ඇලීම මම තියාගෙන ඉන්නේ? ඒව හුදෙක්තාවකාලිකයි. ඉතින් අපි හිතන්නේ මේ හිතෙන් සම්පූර්ණ මේ ඇලීම දුරු කරපු ගමන් මට කවුරුත් නැති වෙයි කියලා. නෑ නෑ, මහත්යේ ඉන්න තැන මහත්යේ ඉඳී, තරුව ඉන්න තැන දරුවොත් ඉඳී, දේපල තියෙන තැන් වල දේපල තියේ, බය වෙන්නපා. ඒක සම්මුති දෙයක් නේ. ඔබට මේ ගොඩක් අය අර හිතේ හැඟීමෙන් තියාගන්න උත්සාහ කරන්නේ. දරුවොත් හැඟීමින් තියාගන්නවා, මහත්තයා නෝනත් හැඟීමින් තියාගන්නවා, ඈ දේපලත් හැඟීමින් තියාගන්නවා. දේපල කියන්නේ මොනවද? හැඟීමක් නේ. මේ ඉඩම මගේ, මේ ඉඩම අරයාගේ, මෙයාගේ කියලා හැඟීමක් තියෙන්නේ. ඇදුවා ඉතින් කඩදාසි කොළ දන්නවා මේ කරයාගේ මෙයාගේ කියලා හැංගීමක් තියෙන්නේ. ඉතින් මිනිස්සු මේ හැංගීමට පුදුමාකාර විදිහේ වහල්. මිනිස්සුන්ට ඉඩමක් නැහැනේ කාටවත් මේ මපොළු ඉඩමක් නැහැ. හැමෝම හැංගීමට ඇති කරන් තියනවා මේක මාගේ මේක මාගේ මේක මාගේ මේක මාගේ. වෙලාවට මම මේක මාගේ කියලා හිතාගත්තේ නැති එක හොඳයි. එතකොට කෙනෙක් සම්මුතිය ඔතෙන්ට පටලවන්න යන්න එපා. සම්මුතිය පටලවන්න ගියාම අම්දුරු නීති අපිට කොහොමවත් ඉන්න දෙයක් නෑ. ඒක කතා කරන්න එපා. ඒක ලදුරු කතා. ලදුරු පාසල් කතා කතා කරන්න එපා. එතකොට කිසි දෙයක් කිසිම ඒකට එහෙම තමයි. මේ හැම වස්තුවක් මෙහෙමයි. අත්තාහි යතනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනං. එහෙම නම් ඉතින් වෙන කවුරුවත් කවුද ඔබට ඔබවන් දෙතිනා. ඒකට මම කියාගත් එකම බොරුවක් නම් මම කියාගත් එක බොරුවක් නෑ. දැන් මම මේ බණ මෙහෙම කියනකොට ඒක මිනිස්සෙක් ඉතින් මොනක් හරි වැරද්ද හොයාගන්නත් ඕනේ. මගේ අර පොතක් අරගෙන බලලා පොතේ පහලින් නම සටහන් කරලා තියෙනවානේ. එතකොට ඔබ වහන්සේ මේ ඔබ වහන්සේ මමෙක් නෑ කියලා කියන මේ යටින් නම් දාන්නේ. එතකොට නිකන් මමංකාරයක් ඇති වෙනව නේද? ඉතින් ඒ මිනිස්සයර කොහොමද මේ සම්මුතියයි ලෝකෝත්තර ධර්මයේ පටලවා ගත්තා? එහෙමනම් ඉතින් එහෙමනම් මට හැඳුරුම් බතන දුපාරය යන්න පුළුවන් කම තියෙන්නේ බෑ නේද? අහම්දන්න ඒකට මමත්වයක් හැදෙනවා නේද හැඳුරුම් බත තියෙනකොට? ඒ මෝඩ කතා. මෝඩ කතා ගොන් කතා කියලා කියන්න ඕන පොට. ඒව කතා ඉවෙනව කතාව ඈ. ඒ හැඳුරුම් පන්සලක් ඕනේ මුකුත් ඕනේ සොහොම් පිටෙන් වල රෙමින් ඉන්න පුළුවන් නේ. ඒ මෝඩ කතා. මෝඩ කතා. ආ මම කාරේ නැත්තම් ආමුදුරන්ට එන්න පුළුවන් නේ. මේ අපේ බණට බස් එකෙත් එන්න පුළුවන්, ට්‍රේලර් එකෙත් එන්න පුළුවන්, පයින්ුත් එන්න පුළුවන් නේ. ඒ කතා මොන කතා? ඈ ඒ නිසා මේ අර විදිහට හොයන්න එපා. ඒ විදි ඒක සම්මුතිය. දැන් කොසල් මහ රජතුමාගේ මේ මාලිගාවට වැඩිහාම රජුරුවෝ ඇතිරිල්ල එලන්නේ රාජහසනෙට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කියන්නේ රජහසන වාඩි වෙන්න දීලා ඇතිරිල්ලක් කියලා විශේෂ ගෞරවයට ඇතිරිල්ලක් කියලා සලුවක් කියලා වාඩි වඩා හදවලා එතුමා ඒ ළඟ තියෙන පොඩි පුටු වාඩි වෙනවා. ඊයරා ඒ කාලේ අර බමුණු දහමට අනු පුරුදු වෙලා තිබ්බේ අපි සිල්වත්. අපි වාඩි වෙන්නේ බිම. අපි උසස්ව පාවිච්චි කරන්න. උච්චාකයන මහාකයන වේරමණි ඔක ඔක අයින් කළාම හරි කියලා. ඔය සිල්පද ඇති වැඩක් නෑ. ධාරවේ ඉන්දියා සංස්කෘතියේ තිබිච්ච දේවල් ඔකට ගැප් කළා මිසක් ඔය උඩ වාඩි වුණා හරි බිම වාඩි වුණා හරි කියලා මේ නිවන් දකින්න ප්‍රශ්නයක් නෙමෙයි. උඩ වාඩි වුණාගේ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔය සිල් නෙමෙයි, ඔය විනය. 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 ඉතින් අර සීල් කියලා ඉතින් ඒකේ විනය ධර්මයන් ඉතින් ඉන්දියාවේ තිබිච්ච ඒවා පටලවිලා ඉතින් අපි එකතු කරගෙන තියෙනවා. ඒක මේ වරදක් නෙමෙයි, මේ හොඳයි. වරදක් නෙමෙයි ඉතින් නේද? යම් යම් ආකාරයක ශිෂ්‍යයන් සංස්කෘතියන් වලට, සමාජයන් වලට, ආගම් වලට තියෙනවා. ඒක හොඳයි. ඒක හොඳ දෙයක්. වැරදි දෙයක් නෙමෙයි. නමුත් පරමාර්ථ ධර්මයේ මෙහිමයි. පරමාර්ථ ධර්මයේ තුල කිසිම මිනිසෙට කිසිම ඉඩම කඩමක් නැහැ. කිසිම මිනිසෙකුට මේ කිසිම දෙයක් නැහැ. දරුවොත් නැහැ, මහත්යෙකුත් නැහැ, නෝන කෙනෙකුත් නැහැ, තමන්ට තමනුත් නැහැ. එතකොට අපි ඒක කාටද මොනවද කියන්නේ? සතර මහා ධාතුන්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා ධාතුන් ශක්තියින් තියෙන්නේ. එතකොට සතර මහා ධාතුන් ශක්තියින් කියලා නාමික කරන්නේ කවුද? ඔන්න ඔය ගැන ගැඹුරින් හිතලා බලන්න. සතර මහා ධාතුන් නාමික කරන්නේ කවුද? සතර ධාතුන් නාමික කරන්නේ මමංකාරය. නමක් දෙන්නේ දැන් හා පඨවි කියන්නේ මොනවටද කියන බලන්න. ඈ ආපෝ කියන්නේ මොනවටද? මොන වගේ දේවල් වලටද ආපෝ කියන්නේ? ආ තේජෝ කියන්නේ වායු කියන්නේ හරි ඔය කියපු හැම එකම නමකුයි රූපෙකුයි නැද්ද තියෙන ඔය නම තිබ්බේ කවුද ස්වභාව ධමද නැහනේ අපිනේ ඔය අපි තබාපු නම සම්මුතිය ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි කියලා එකක් නැහැ ආයෙගෙන නම දෙන්නත් අපිනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් ලෝකේ නැහැ එතනින් එහාට තියෙන වචන නැතුව එතනින් එහාට යන්නේ වචන නැතුව ඒක තමයි අදිඥාන අදිචිත්ත එහෙම දෙයක් ලෝකේ නැහැ තියෙනවා නම් තියෙන්නේ මිනිසා විසින් ලබා දුන්නු නාම රූප දෙකක් පමණයි නමකුයි රූපකුයි නම මොහොතකම නමක් තියෙනවා රූපයක් තියෙනවා දැන් වායු කියන එකට ඉතින් රූපයක් තියෙන ස්පර්ශ රූපය එහෙම නැතුව රූපයක් හොයාගන්න බෑනේ නේ වායු රූපයක් හුලඟට රූපයක් නැහනේ රූපයක් නැහැ නමුත් ඉතින් කොළරොඩු ගහගෙන යනකොට නම් කොළරොඩු ටික පේනවා නමුත් හුලඟට රූපයක් නැහැ ඒක අපි ගන්න ස්පර්ශ රූපේ එතකොට රස්නේට රූපයක් නැහනේ ඒක අපි ගන්න ස්පර්ශ රූපේ සීතලට ඕ ස්පර්ශ රූපේ ගන්න ස්පර්ශ රූපේ ගන්න ඊට පස්සේ කහපාට අන්න වර්ණ රූපේ අන්න චක්කු විඤ්ඤාණයෙන් ගන්න වර්ණ රූපේ ඊට පස්සේ දන්දේට කෝ රූප ඈ කෝ වරක සුවඳ ඇඳලා පෙන්නන්නේ ඈ පරිප්පු සුවඳ ඇඳලා පෙන්නන්නේ ඈ බත රොස් වෙනකොට එන සුවඳ ඇඳලා පෙන්නන්නේ ඔය රූප නෑ මොනවද ගන්ධ රූපය පුදුම බලවේගයක් ඒකනේ නමුත් ඒකට අපි නමක් දීලා ඒ ගන්ධ ස්වභාවය මෙතෙන්ද දනවන නාසී ඒ අදාළ ක්‍රියාකාරීත්වයන් සිදුවෙන තැනට අපිට දනවන එක්තරා විදියක සංඥා පද්ධතිය හඳුනගෙන ඒක අපි විඳලා මේක බස් කවදාවත්ම බත ක්‍රොස්සෙන් නැති කෙනෙකුට ওই සුගඳාවුත් මේකේ මොකද්ද එකක් දැනෙනවා නායට එච්චරයි එයා ගන්නෑ හැබැයි යම් කිසි දවසක අඳුනගත්තට පස්සේ මේ සුවඳ එන්නේ බත රොස් වෙන කොට කියලා අන්න බත බලන්න උතේ කියලා කෑ ගන්නවා ඒක කියලා ඉතින් ඔන්න තියෙනවා ඒ විදිහට හඳුන ගන්න ඊළඟට ඩිවෙට් ඒ විදිහට තියෙනවා මේ තියෙනවා මනෝලෝකයෙන් නිදහස් වෙන්න ඕන මනෝලෝකයෙන් නිදහස් වෙන්න ඔක්කොම කතා කරන මට්ටමක් බණ ධර්ම ඔක්කොම ටික තියෙන්නේ කොහෙද මනෝලෝකේ ආගම් ටික ඔක්කොම තියෙන්නේ මනෝලෝකේ ආගම් ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි ආගම් වැඩක්ම නෑ ප්‍රතික්ෂේප කරන්න යන්නේ වැඩක්ම නෑ මොකද මේ ලෝකේ ආගම් වලින් ලැබෙන්නේ මොකද්ද මිනිස්සුන්ට යන්ගිසි ආකාරයකට දෘෂ්ටි ටිකක් ලැබෙනවා ඒ දෘෂ්ටි ඒගොල්ලන්ට සමානලාට ඒ අයට ඒක හොඳ වුණා තව කෙනෙකුට ඒක නරකයි සිද්ධ කරන සමහර අය සමහර අයට ඒ කමිටියට හොඳයි ඒ සංවිධානයට ඒක හොඳයි යහපතක් සිද්ධ වෙනවා නමුත් ඒකෙන් ලෝකෙට අයහපතක් එතකොට සැබෑ දර්ශනේ ඇති තැන තමයි කාටත් මේ ලෝකේ යහපත ඇති වෙන්නේ. ඉතින් මේ සැබෑ දර්ශනේ ලෝකේ බුදුහාමුදුරු දේශනා කරා. ඒ නිසා බුදුදහම ආගමක් නෙමෙයි. එතකොට අනිත් ශාස්ත්‍රවරුත් ආගමක් නොවන මේ දර්ශනය ප්‍රකාශ කළා. නමුත් පස්සේ මේවා මෝඩ මිනිස්සු එකතු වෙලා ආගමක් කරගත්තා. ආගමනේ කියලා කියන්නේ પરම්පරාවෙන් යන එකට මේ ආගම කියලා කියන්නේ. પરම්පරාවෙන් එන දේ කියන එකට තමයි ආගම කියලා කියන්නේ. ඉතින් මා ඉදිරිය මා પરම්පරාය. ඈ? ඔව්. ඒ වගේ එන නිසා බුදුහාමුදුරු දේශනා කළානේ ඕක බාර ගන්න එපයි කියලා. ඒ නිසා බාර ගන්න එපා. ඒ කියන්නේ බාර ගන්න එපයි කියලා කිව්වේ නෑ. પરම්පරාවෙන් එන නිසා. પરම්පරාවෙන් ආ නිසාම බාර ගන්න එපා. මේ බුදුදහම પરම්පරාවෙන් ආ නිසාම බාර ගන්නපා සත්‍ය අවබෝධ කරගෙන බාර ගන්නවා සත්‍ය අවබෝධ කරගෙන බාර ගන්න. එහෙම නැතුව බාර ගන්න එපා. එහෙම නැතුව බාර ගන්න එපා. වැඩන්න. මේ මොහොත හදාගන්න. මේ මොහොතේ තමන් ඉන්න තැන පූර්ණත්වයේ සියලු දේවල් වලින් නිදහස් වෙලා, සියලු බැඳීම් වලින් නිදහස් වෙලා. සියලු කිව්වහම සියලු. ආයේ කායි වචනේ විග්‍රහ කරන්න දෙයක් නැහැ නේ. සියලු කියන්නේ සියලු. සබ්බ සියලු. සෑම දෙයක්ම සියල්ලම ඇරෙන්න දෙයක් නැහැ. ඉදි කට්ටක් අබමල් රේණුව ඇරෙන්න දෙයක් නැහැ. සුවිසුද්ධං අහෝසි මේ සම්පූර්ණ දර්ශනපතේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය තුලම බැලුවාම සුවිසුද්ධං අහෝසි ගුණයකට ඥානයකට දර්ශනයකට මගේ හිත පිහිටවන්න පුළුවන් නම් අන්න එතන. ආයි සියල්ල කිව්වහම සියල්ලම කියන වචනේ හරියට තේරුම් අරගන්න. ආයි ඒක එකක්වත් ඉතුරු නෑ. සියලුම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන චින්තාමේ ගුණාංග. ඒ චින්තාමේ ගුණාංග ඇතුළේ තමයි දෘෂ්ටි සංකල්ප ඒ වගේ දේවලුත් හැදෙන්නේ. ඒ ඒ ඒ එවැනි දේවලුත් නෑ. එතකොට මේ සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය විෂය පද්ධතියෙන් තොර වූ අර විශිෂ්ට තන මනස තමන්ට පවත්ත ගන්න පුළුවන් නම් ගෙනියන්න පුළුවන් නම් නුවණින් ඥානයෙන් විශිෂ්ට ඥානයෙන් මේ ඉන්ද්‍රියන් හය පරදවන අන්න එයාටකට සැනසෙල්ල තියෙනවා. බලන්න මේ මොහොතේ ඔබට පුළුවන් ද බලන්න ඒ ඒ ඒ ගුණාංගයේ තමන්ගේ හිත පිහිටුවා ගන්න පුළුවන් ද කියලා උත්සාහයක නියැලෙන්න බලන්න. මොහොතක විනාඩි දෙකක් මම පූර්ණත්වයේ සියල්ලගෙම නිදහස් වෙනවා. ඒ කියන්නේ මම මමත්වෙනුත් නිදහස් වෙලා මමත්වයේ විසින් ලෝකය ග්‍රහණය කරන්නා වූ සියල්ලගෙන්ද නිදහස් වෙනා මම ඒ தත්වය අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් ඒ தත්වය මම අත්විඳලා බලනවා. ඒ කියන්නේ අත්විඳීම කියන එක තියෙන්න පුළුවන් කමක් නැහැ. අත්විඳීම කියන එකත් මමංකාරයෙන් සිදුවෙන දෙයක්. ඒක හොඳට තේරුම් අරගෙන නියම ධර්මයේ පිහිටි තන තේරුම් ගත්ත දහම් පිහිටවා ගන්න මනසේ තන උත්සාහයකයේ දෙන්නේ.